මොදයි අපි හලිතකාණී සූත්‍රය කරන්නේ. හලිතකාණී සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක්සමෙක් ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේ පවන්ති ජනපදයේ කුරුණගර නම් නගරයේ පවත්න නම් පර්වතයේ වාසය කරන සේක. ඉක්බිති හලිතකාණී නම් ගෘහපති තෙමේ ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේ යම් තැනකිද එතැනී පැමිණියේ. පැමිණ ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේට වැඳ එකත් පස ගුණේ. එකත් පස ගුණාම හලිතකාණී ගෘහපති දෙම ආයස්මත් මහා කච්චාන ස්ත්‍රියන් වහන්සේට මේ කාරණේ සැලකලේ. එනම් ස්වාමිනී භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයේ මාගන්ධී ප්‍රශ්නේ මෙසේ වදාළා. ඔය අෂ්ටක වර්ගයේ කියන එක තියෙන්නේ කුද්දක නිකායෙම. ඒක මේ මාගන්ධී කියන ගෘහපතියා තමන්ගේ දුව සරණ පාවා දෙන්න ගියා තථාගතයන් වහන්සේට. තථාගතයන් වහන්සේ පැවසුවා මම පයින්වත් පා ගන්නෙ නෑයි කියලා. ඔබ වහන්සේ මේව දෙයක් නැමින් නම් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා අහුවා. තථාගතයන් වහන්සේ ගාථා ගණනාවකින් මාගන්ධයාට පිළිතුරු දුන්නා. ඒක එක ගාථාවක් තමයි මේ උකම් පහේ අනිකේත සාරි. ගාමේ අකුබ්බම් මුනිසත්තවානි කාමේ රිත්තෝ අපුරුක්කරානෝ අතන්නා විගෙය ජනේන කෛරා කියන ගාථාව. ගෙයත්තර ගිහි වාසය නොකරන්නා වූ ගමහා එක්ව නොසන්නා වූ කාමයන් කෙරෙහි මිදුනා වූ සසර පෙරටුකට නැත්තා වූ මුනි දෙමේ කෙසේනම් ජනයා සමඟ විරුද්ධ කතා නොකරන්නේ. ස්වාමීනි භාගතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරලද මේ දේශනාවේ අර්ථය විස්තර වශයෙන් කෙසේ දති යුතුද කියලා ඒ මහා කච්චාන හාමුදුරුවන්ගේ හලිතකාණී ගෘහපති ආන. එතකොට මහා කච්චාන හාමුදුරුව නිතරම විරුද්ධ පදේ තමයි පෙන්නන්නේ. ඊට පස්සේ තමයි මේ පදේ අර්ථය පෙන්නන්නේ. දැන් මෙතන පෙන්නේ ඔකම් පහය කියන එකනේ. ඒකේ විරුද්ධ වචනිය ඕකය. ඒක පෙන්නවා. ගෘහපති රූපස්කන්ධේ වනායි විඥානයගේ ඕකය ගේ. රූපස්කන්ධයෙන් ඇලෙන රාගයෙන් පැතුරු විඥානිය ඕකසාරියයි කියනවා. රූපති වේදනාස්කන්ධයේ විඥානයාගේ ඕකයේ වේදනාවේ යැලෙන රාගයෙන් බැඳුණු විඥානිය ඕකසාරියයි කියනවා. රූපති සංඥාස්කන්ධයේ විඥානයාගේ ඕකයේ සංඥාස්කන්ධයෙන් යැලෙන රාගයෙන් බැඳුණු විඥානිය ඕකසාරියයි කියනවා. රූපති සංස්කාරස්කන්ධයේ විඥානයාගේ ඕකය සංස්කාරස්කන්ධයෙන් යැලෙන රාගයෙන් බැඳුණු විඥානිය ඕකසාරියයි කියනවා. රූපතේ මෙසේ වනාය ඕකසාරී නම් වේ කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා විඥානයේ ගෙවල් හතරක් තියෙනවා නේ. මේ කබලින්කාර ආහාර පාරේ රාග සල්ලේට ආවට පස්සේ අපි රූපය අල්ලගෙන විඥානය. එතකොට ඒක තමයි පළවෙනි කියන්නේ. ස්පර්ශ ආහාර පාරේ වේදනාව වෙනවා. දේශ සල්ලේට ආවට පස්සේ වේදනාව අල්ලගෙන විඥානය. අන්න දෙවෙනි දේ. තුන්වෙනි පාරේ මෙතන මේ සංඥාවෙන් චේතනා වෙනවා කියලා අපි දිට්ඨි සල්ලේට ආවට පස්සේ සංඥාව අල්ලගෙන විඥානෙ ඉන්නවා. අන්න තුන්වෙනි දේ. හතරවෙනි පාරේ සංස්කාරයෙන් විඥානෙ සැකසෙනවායි කියලා මෝහ සල්ලේට ආවට පස්සේ සංස්කාරය අල්ලගෙන විඥානෙ ඉන්නවා. අන්න ගෙවල් හතර. එයිද මේකේ අනිත් පැත්ත පෙන්වනවා. දැන් උකම් පහයි නිහෙ. අන්න ඒක තමයි අනෝකසාරී කියන්නේ. රූපතේ කෙසේනම් අනෝකසාරී නම් වේද? රූපිතේ රූපස්කන්ධේ යම් කිසි ඡන්දයක් රාගයක් නන්දියක් යම් තෘෂ්ණාවක් තෘෂ්ණාදිත්‍යන උපායාසයන් සහ සතර උපාදානියෝ වෙද්ද අකුසසිතට ස්ථාන වූ අභිනිවේශ වූ අනුසය වූ ධර්මයෝ වෙද්ද ඔහු තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද උදුරා දමලද මුල්ලත්තාව සිඳිල තල්ගසක් මෙන් කරන ලද්දා සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දාව අනාගතයේ නැවත නූපදින ස්වභාවයට පමුණ ලද එයින් තථාගතයන් වහන්සේ අනෝපසාරීයයි කියනවා. එතකොට මේක මේ පාලි භාෂාවෙන් බැලුවොත් වෙන්නනවා කතංච ගාපති අනෝපසාරී හෝති රූප ධාතුවකෝ ගාපති යෝ ඡන්දෝ කියලා කියනවා. එතකොට මේ ඡන්දේ කියන එක අපි මේ ලබමු කරලා තියෙනවා කාම ඡන්දේ කියලා. එතකොට මේ කාමයේ කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ ලස්සන වෙච්ච විස්තර වෙච්ච මල් වගේ දේවල්ද? ඒව කාමී වුණා නම් බුදුහාමුදුරන්ටත් ගැලවෙන්න බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකල්පයේ තියෙන රාගය තමයි පුරුෂයාගේ කාමී කියලා කියන්නේ. එතකොට මේ සංකල්පයේ දකුණු පැත්තේ ලකුණු කරලා තියෙනවා. ප්ලෑන්ස් කියලා ගහලා තියෙනවා. ඒක සංකල්පයට රාග වෙලා තමයි මේ කාමී කියන එක ඇති වෙන්නේ. ඒතර මෙතන තියෙන කාමච්ඡන්දය. ඒතර මේ කාමච්ඡන්දය පැහැදිලි කරනවා නම් ඊළඟ බලන්න ඕගලන්ගේ මේසේ කැඩිලා. මේසයක් හදා ගන්න ඕනි කියලා හැඟීම තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කොහේ හරි යනකොට ඕගලන්ට පේන ඔය ලී මඩුවක් වාගේ තැනක ලී බොහොම අඩුවට විකුණනු 50ක් අඩුවයි. ඉතින් ඕගොල්ලෝ අනිත් මේසු තෝගාලා අරගෙන යනවා. ඕගොල්ලොත් මොකක්වත් කල්පනා කරේ නැහැ. අර ලී ටික බොහොම ලාභයි කියලා මේ වාහනේට පටවගෙන ගෙදර ගියා. හරි සන්තෝෂයෙන් ඉන්නේ ලී ටික ලාභයට හම්බ වුණා කියලා. ගෙදර ගෙනල්ලා මිදුලේ උක බාලා බඩු වාසුන් නැහැට කතා කරලා කියනවා වාසුන් නැහැ මේකෙන් මට මේසයක් හදලා දෙන්න කියලා. බඩු වාසුන් නැහැ ලී දිහා බලලා කියනවා මේවෙන් ඇති වැඩක් නැහැ. ඔය රවර් ලෑලි වලින් එහෙම මේ සාදන්නේ නැහැ නේද? ඉස්සර නම් නැහැ දැන් නම් ඒකනොත් හදලා. එතකොට බඩු වාසුන් නැහැ මේක කන්ඩෙම් කරලා දැම්මට ඕගොල්ලෝ වාසුන් නැහැ පොළඹවන්න හදන්නේ නැද්ද? වාසුන් නැහැ මේක ලී කෑල්ලක් නෙමෙයි. ලී කෑලි දෙකක් හරි දාලා මේක අයියට හදලා දෙන්න කියලා. ඒ මොකද ලී ටික ලාභෙට ගත්තා කියන සංකල්පය ඕගලංගෙ පිටිපස්සෙන් එනවා. ඒක හරියට ඔය ගම්පලාත් වල ඉන්නව නේද ළමයි පොල් පිටක් ලණුවකින් බැඳගෙන ඇදගෙන යනවා. ඒ පොල් පිට එයාගේ පිටිපස්සෙ එනවන්නේ. අන්න ඒ වගේ ලී ටික ලාභෙට ගත්තා කියන සංකල්පය දැන් මෙයාගේ පිටිපස්සෙන් එන්නේ. ඉතින් එයා කල්පනා කරනවා මේක මිදුලෙත් ගෙනත් දාගෙන ඉන්නවා. ඉතින් දැන් මට මොකද්ද ඕනි මේසයක් නේ හදන්න ඕනි. එතකොට අන්න එක තමයි මේ කාමච්ඡන්දය කියන එක. ඉතින් අපි හෙට කොහොිට වඩා ගැඹුරට පැහැදිලි කරමු. එතකොට ඡන්දයෙන් පස්සේ පෙන්වන රාගය කියන එක. එතකොට මේ රාගය මෙතන ලකුණු කරලා තියෙනවා ජාතියයි ගිද්දු ලෝභය අතර. ඉතින් මේක ඔයගලන්ට හොඳට පුරුදු වෙයි නේද? රාග සල්ලිය කියලා එහෙම බැලුවේ නේද? ඉතින් ওই රාගයට කියනවා තණ්හා සංයෝජනීය කියලා. ඔයගලන්ගේ යම්කිසි බැඳීමක් තියෙනවද? ඒක තදකරන එක්කිනා තමයි රාගය. ඒක කියනවා ලස්ට් ඉස් මේකින් ද බොන්ඩේජ් ෆර්ම් කියලා. මොකක් හරි බැඳීමක් තියෙනවද? තදකරන්නේ රාගය. එතකොට අපි තින් ඒක බලලා තියෙනවා. ඊළඟට පෙන්වනවා නන්දිය කියන එක. මේ ජාතිය ගින්දි ලෝභය අතර නන්දිය තියෙනවා. මතකද අපි මේක ඊයේ ඉගෙන ගත්තා? මතකද බත් කටක් කටර දානෝ වේදනාවක් ඇති වෙනවා. ඒක විඥානීය දැනගන්නෝ උගරෙන් පස්සට ඕක නැහැ. පාර තව බත් කටක් දානවා නේ. ආපහු වේදනාවක් ඇති වෙනවා. විඥාණයෙන් දැනගන්නවා. ඒ විඥාණයත් මැරලා යනවා. ඉතින් විඥාණය මලහම අපි ආපහු උපද්දන්නයි ඕනකම තියෙන්නේ. ඉතින් අපි එහෙමනම් දීර්ඝ කාලිනව අපි බලමු. බබා වගේ රූපයක් තිබුණා ජාතිය. ඒක ජරාවටපත් වුණා. ව්‍යාධීටපත් වුණා. මරණයටපත් වුණා. මැරලා මලහ කිව්වා මේ විඥාණයේ මරණය නේද? එමනම් විඥානේ මරණ අපිට ඕනි ආපෝ උපද්දාන. එනම් මැරලා ඉපදෙන්න දෙන කැමැත්ත තමයි නන්දිය කියලා කියන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා තණ්හාව කියන එක. අන්න ඒක අපි ලකුණු කරලා තිනවා වේදනාවත් එක්ක තණ්හාව කියලා. ඔය තණ්හාව අපිට හැමතිස්සෙම තියෙනවද? හැමතිස්සෙම නැහැ. ඒ කියන්නේ අපි වට අටක් කරකෙව්වයින් පස්සේ තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. වටයක් කියන්නේ මේ කබලිකා ආහාරය රාග සල්ලේට ආව අපි ආපහු කබලිකා ආහාරයට ගියා නම් ඒක වටයක්. එතකොට දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මිනිස්සෙක් දකින්නවා මෙයාගේ කෙස් ටික හරි ලස්සනයි කියලා ගත්තා කියන්නකෝ. එතන අන්න පළවෙනි වටේ ඔන්න කෙස් ටික ලස්සනයි කියලා. දෙවෙනි වටේදී ඕගොල්ලෝ අරයාගේ මූණේ ලපයක් වගේ එකක් හොයා ගන්න. දැන් ඉතින් තියෙන්නේ දෝමනසය. ඉතින් නමුත් අර කෙස් ටික ලස්සනයි කියලා ගත්ත හින්දා ඕගොල්ලෝ දැන් අර කෙස් ටිකත් එක්ක අල්ලගෙන කරකවන. එතකොට දැන් ඉතින් හරියට ලපේ ගැලවිලා යයි වාගේ. ගැලවෙන්නේ නැහැ නේද? වට අටක් යනකොට ඕගොල්ලන්ගේ චිත්තයයි චෛසිකයයි දෙකම අකර්මණ්‍ය භාවයට පත් වෙලා තියෙනවා. ඕගොල්ලෝ රෝගී වෙලා තියෙනවා. ඉතින් ඔන්න දැන් වට අටක් ගියාට පස්සේ ඔන්න අතහරින්න පුළුවන්. නමුත් අතහරින්නේ නැහැ. අටේ නියම වටෙනුත් පස්සේ අතහරින්නේ නැත්තම් තමයි මේ තණ්හාව කියලා කියන්නේ. ඊළඟට කියනවා උපය කියලා. තණ්හාවයි දිට්ඨියයි කියන එක උපය කියලා කියනවා. ඊළඟට උපාදාන. එතකොට ඕගොල්ලෝ දන්නවා කබලින්කාර ආහාර පාරේ කාම උපාදානිය තියෙනවා. අපි ඒක ලකුණු කරලා නැහැ. ஸ்பர்ஷாஹார் பார் சீலபத்து உபாதானித்தின் மனோ சஞ்சேதனாகார் பார் திட்டி உபாதானித்தின் அநேகனா லகுன் கொள்ள தீரும் விஞ்ஞானாகார் பார் அத்துவாது உபாதானித்தின் இதுக்கிட்ட பெண்ணனும் அதிட்டான அபினிவேச அனுசேகல அதிட்டான இயக்கிலக்கியான சித்தல இஸ்தானோன தேவி தான் ஏக்க மே மே கிரந்தத்தின் பராமாச காய கிரந்த இதுதான் சச்சாபினிவேச காய கிரந்த ஏகம் பல்லையா ஒன்று தனக்கு தீர்ந்த புள்ளம் அர சல்லையாம் ஓகையாம் தீன தங்கலும் சித்தல இஸ்தான வேணும் அப்படியே லகுனுக்கு எல்லாம் எதுவிட்டா மித்தன இங்கிலீஷ் என்ன கேளு மென்டல் ஸ்டாண்ட் பாயிண்ட்ஸ் கேளு ఇటు పాస మిత్ర మే అభినవేశన లగున్ గల్ల తీరు సంస్కారత్ ఎక్క ఏ కానీ అప్పుడు మీ సంస్కార వల్ట గ్లూగాల వాగి ఎలెను ఏ సంస్కార రకి మనోగి సంస్కార ముసావాద్ పరుసావాచ పిసునామాచ సంప్రప్ల ఇది ఒకలంట తీరును ఒక సంప్రప్లా పెట్టిన ఎలిలాయి కదా భావనట ఆవాయి కీలనే దిన్ని కంపునం కీవండి అయితే నీ ఆఫీస్ ఎక్కడ గీయమని కీవండి అయితే சம்பிரப்பலாபிட்டு அழியும் அப்படி பருசா வாக்கியத்தை இல்லை ஏகட்டா தெளியல கோம தேக்க தேரே ஒன்று மனுஷிய கேவில உங்களண்ட வந்து தேக்கா கீழையா யாண்டையானும் இது ஏ மனுஷ அதிகாது பலாக நீதலாம் உங்களுக்கு வீட்டு வாசி யாழு விட்டு கீம் கேனும் மட்ட வந்து தேக்கா கியாண்ட தீவுனா வர கியாண்டார மனுஷா சான்ஸ் ஏகா தீலனையா பெண்ணில் யாண்ட தீலனே அப்படி பண்ணிட்டு தமே ஒன்று பிள்ளா தீரும் பருசா வாக்கியத்தை அழியும் ఏ వాగ్యం తమే అప్పుడు ముసావాదే తెలను లేకపోతే తేకొల విగుణం లమ్యాకి అన్ని మే తేకొలే తమే హోదమ తేకొలి అప్పకి ఎదురు తీర్ని తోకాయి కేను అవి బొండిని తోకాయి కేరు నాకు తేలమయ ఇక బొండినే ఎగిదరత్నే ఇలాగే ముదలాలి ఆ బురుదుకలేమ బొరుగు అండే కేని కంప్యూటర్ కానీ పొడ్డాక్ ఎండ బలం ఇక పొడ్డాక్ బలం కొట్టుకుని సేల్స్ మన్ నేను తగిలిందాకేను ఓ వారికి తమే ఓ హోద వారికి அப்பே கிதரா தீனும் அவருக்கு அட்டப்பா வச்சுக்கலாம் கிடையாது யாக்கி கிதர ஏற்கனவே நமக்கு தேவை ட்ரெயின் கல்ல தீனும் ஏன் பொறுக்கு அண்டி இத்தோட அப்படி முசாவாதி டெல்ல அப்படி பிசுனா வாக்கிட்ட தெல்லது ஏகட்டா தெல்ல கோமதிக தேரேன் பிளக்கெல்லாவட்டு பன்சல் தீனோ நீந்த போய் மீ கேலாம் கீழா அனித்தேவ கொட்டோனா ஏம நீது பிளக்கெல்லாவட்டு ஜோடு ஜோடு தின்னா நீ வாக்கிக்கிறனா தீந்தேன் தவசுக்கு பெய்யணும் மே தின்னு அவையும் வேணும் அணின் கட்டி தான் கீனும் அதனால் அங்காராச்சல அன்னை தூ என்ன போடுவா அற தொடுன்னு தின்னா அது வெங் வேலாய் கேளு தவைக்கிணிக்கு தான் கீணும் மமத்தமாக யோக்கக்கலே ஏதென்ன கொட்டோல தீன்னு மே எதுகிட்டையா ஏக்கட்டா தெரியலன்னு இது எதுகிட்ட அப்பி வேதனாவை டெலுடாம கீனும் தன்னாம கேளு சம்ஸ்கார டெலுடாம அப்படி வீசு வேதனாவட்ட தன்னாவை அம்மாங்காரி சம்ஸ்காரிட்ட அபினிவேசே ஏ ஆக்கார வேணும் இது ஒக்க நீ தீரும் கண்டு தத்தாகத்தின் மாசேகி பவுனிக் பிரஸ்னையா கேவ புதுவாமத்து உதாரண ஒளி பெண்ணும் தேங்க அதிட்டான கிழக்கியான சித்தட இஸ்தானவன் தே அபினிவேச கிழக்கியான அப்படி சம்ஸ்கார வக்கினோ லூகாலவா கேள்லாம் ரஜகினிக்கு அதிஷ்டானே வேணி பலே ஏகே அபினிவேசிய ஏ அழில தீன் பொலோ ரட்டவாள் ஏகனி பூம்பதால் ஹரி அல்லகன்னா தான் இதோட குரூபதிக்கு அதிட்டானே ஷில்பே ஏகன அம்மத்தன்னு போபே அருது ஹத்தரக்கான ஒரு பேகி கக்கெல்லாம் கரே நீ கீங்க இகனகான் கீழே இகனகண்டாவா கீழே ஏகே அபினிவேசிய தீனி கர்மாந்த கோலிக்கிற வெரட்ட மேலாய் கீழே நீ பிளக்காயது இலங்கட்ட இஸ்திரீக்கு அதிட்டானே புத்து அபினிவேசீனிக்கு தீனி தமாட்ட சமானாய்க்கு நுமைத்து வீடு இது மட்டனம் மேக இக்க பாட்டு தேருனே மட்ட இத்துணி மே காந்தாவ மே தரங்க இக்கட்ட கேமதி நெத்திக்காம வேண்டி கேளு தாத்தங்க வாசித்தவன் மட்ட இக்க பெண்ணா துண்ணே அப்பீத்தும் பலன் உகுலங்க எதிர இன்னும் பாசல் என்ன வயசு தரு ஏ உகுலங்க லேன்னிக்கு கிரோலி தின்னோ ஏ பந்திய மீன் லமே இதோட்ட ஏ ஏத்தகிதர தருவா விபாகிட்டு கீழே ஏக்காக கண்ணோனா தமங்கி தருவா பி ஏக்காக கண்ணோனா ஓகலண்டோன்னு தமங்கி தருவா ஏக்காக கண்டனே இது மியா உணர்ந்து குரோலா பீத்தும் ரயத்துக்கு தர தருவா தேக்காக கண்ணோ தமங்கி தருவா தேக்காக கண்ணு ஓகலண்டோனி தமங்கி தருவா ஏ பிளஸ் ஏக்காக கண்ணு ஏகே அண்ணி மீ அம்மா அதான் லோகிட்ட உந்தம தருவா பி கல்லதேனே ඉතින් එක අම්ම කෙනෙක් ඒකට දක්ෂ වුණානේ නේ. බෝසතාණන් වහන්සේ බිහි කරපු අම්මා නේ. බුද්ධත්වයට පත් වුණානේ. එයා සමාන කෙනෙක් නැහැ නේ. එතකොට අන්න ඒක තමයි මේ ස්ත්‍රියගේ අභිනිවේෂය. එතකොට තාපසේකී අදිට්ඨාණී වෙන්නේ සීලය. එයාගේ අභිනිවේෂය කිසිවක් නැහැ. එයාට කිසි දෙයකටත් ඇලෙන්න ඕනේ නැහැ. එතකොට දැන් අපි අදිස්ථාන අභිනිවේෂ ගැන යම් කිසි අවබෝධයක් එනවා. දැන් අද උදේ ඕගොල්ලෝ හොඳ අදිස්ථානයකුත් ඉගෙන ගත්තා නේද? සත්‍යාදිස්ථාන. එතකොට මේ වගේ හොඳ අදිස්ථාන හතරක් අපි ඊළඟ භාවනාවේදී ඉගෙන ගන්නවා. එතකොට ඊළඟට අපි ලකුණු කරලා තියෙනවා අනුසය. මේ වේදනාවත් එක්ක පේනවද අනුසය කියලා ලකුණු කරලා තියෙනවා. සුඛ වේදනාවක් ඇති වුනහම ඕගොල්ලෝ රාගයේ පැත්තට යනවා. එහෙනම් සුඛ වේදනාවක රාගානුසය කියන එක තියෙනවා. දුක වේදනාවක් ඇතුනම ඔබලට තරහ යනවා. දුක වේදනාවක වෙන පටිඝානුසය කියන එක තියෙනවා. සුඛයක් දුකයක් නැති වේදනාවක අවිද්‍යානුසය කියන එක තියෙනවා. එතකොට මේක පෙන්නනවා මේ තථාගතයන් වහන්සේ මේ අදිඨාන අභිනේවේ සංසීමේ ඔක්කොම පහ කරලා. අන්න ඒක නිසායි තථාගතයන් වහන්සේ අනෝපසාරී කියලා කියන්නේ. මේ විදිහට පෙන්නනවා වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ. යම්කිසි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක්, තෘෂ්ණාදිත්‍යයන් උපායාසයන් සහ සතර උපාදානයෝ වෙද්ද, අකුසල් සිතට ස්ථානෝ අභිනේසු අනුසය වූ ධර්මයෝ වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලදී. උදුරා දමන්නත් මුල් ඇත්තාව, සිඳන තල් දසක් මෙන් කරන ලද්දාව, සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දාව, අනාගතයේ නැවත නූපදින ස්වභාවයට පමුණු ලදී. එයි තථාගතයන් වහන්සේ අනෝකසාරියයි කියලා. රූපිතේ මෙසේ වනාහි අනෝකසාරී නම් වෙයි කියලා කියනවා. එතකොට දැන් අපි මෙච්චරලා ඉගෙන ගත්තේ මේ ගාථාව එක පදයක් පළවෙනි පදේ පළවෙනි වචනේ විතරයි. ඔකම් පහය. ඔකම් පහය අනිකේතසාරී. ඒකේ විරුද්ධ වචනේ නිකේතසාරී. ඒක නම් ඕගලන්ට පුරුදු වචනයක් නේද? නිවාඩු නිකේතනිය කියලා එහෙම කියන්නේ නේ. අන්න ඒක පෙන්නනවා රූපිතේ කෙසේ නම් නිකේතසාරී. ගෙයි හැසිරෙන්නේ නම් වේද? රූපාරම්මණීය වාසස්ථාන කොට උපන් කෙලසුන්ගේ පැතිරීම සහ බැඳීම සිදුවෙනෙහි නිකේතසාරියයි කියලා. ඒ විදිහට ශබ්දාරම්මණීය, ගන්ධාරම්මණීය, පොට්ටබ්බාරම්මණීය, ධම්මාරම්මණීය වාසස්ථාන කොට උපන් කෙලසුන්ගේ පැතිරීම. මේක පෙන්වන විසර විනිබන්දා කියලා. සිදුවෙනෙහි නිකේතසාරියයි කියලා. ගුරුපතිය මෙසේ වනායි නිකේතසාරී නම් වෙයි කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? ඔයගොල්ලෝ කවුරු හරි මිනිස්සෙක් දිහා බැලුවාම ඔයගොල්ලෝ එයාගේ ඇස් දෙක දිහා විතරද බලන්නේ? නැත්නම් උඩ ඉඳන් යටට නිකම් ස්කෑන් කරලා වාගේ අරමුණු ගන්නවද? ගන්නව නේද? කොහොමද ඒක තේරෙන්නේ? දැන් හිතන්න බලන්න, දැන් මෙතන මේ භාවනාවට ඇවිල්ලා තිනවා. ඊට පස්සේ තින් අපි තුන් සතියක් දෙකක් ගිහිල්ලා උඩ දෙන්නේ කම්බ වෙනවා. අම්මුරාම කියන මතකදර හතරෙනි පෙළේ හිටු මෙන්න මේ පුද්ගලයායි කියලා. ඉතින් අරයට නිච්චයක් නැහැ. එතකොට කියනවා මේ මෙතන ලපයක් තියෙන්නේ. ඒ කියන්නේ ලපයක් තියෙනවා කියන එකත් බලලා තියෙනවා. පොලිසිය ඇහුවා නම් කියනවා මෙච්චරක් උසයි, මෙච්චරක් මහතයි. මේ වගේ ඇඳුමක් තමයි ඇඳගෙන හිටියේ කියලා නේද? ඒ කියන්නේ මොකද අපි උඩ ඉඳන් යටට එනකම් ස්කෑන් කළා අරමුණු අරගෙන තියෙනවා. මං කියන්නේ ඔය ලංකාවේ ඉන්න අය පාම්පෙත්තේ බටර් ගන්නකොට 1 මිලිමීටරයක්වත් ඉතුරු කරන්නේ නැහැ නේද? හැමතැනම ගන්නවානේ. අන්න ඒ වගේ අර උඩ ඉඳන් යටට එනකම් ස්කෑන් කරලා අපි අරමුණු අරගෙන තියෙනවා. ඉතින් එහෙම කරාම මොනවද පැතිරෙන්නේ? ක්ලේශියෝ, දුෂ්චරිත. දැන් Tamanට වඩා ලස්සන නම් ඊර්ෂ්‍යයි නේද? මක්කේ, පලාසය ඕ තමයි පැතිරෙන්නේ. ඉතින් ඇයි මේ බුදුහාමුදුරුවෝ එක වගේ වචන භාවිතා කරන්නේ? ඕකේ කිව්වත් ගයක් නේද? ඊළඟට නිකේතසාරී කිව්වම ගෙයි හැසිරෙන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ එක වගේ වචන භාවිතා කරන්නේ? තථාගතයන් වහන්සේ අනවබෝධයෙන් වචන භාවිතා කරන්නේ නැහැ. මෙතන මේ පෙන්වන්නේ හේතුව සහ ප්‍රත්‍ය කියලා. හේතුවයි ප්‍රත්‍ය කියන්නේ දෙකක්. දන්නවද ඒක? ප්‍රත්‍ය කියලා කියන්නේ සාධාරණ කාරණය. හේතුව කියන්නේ අසාධාරණ කාරණය. දැන් බලන්න අංකුරයක් හටගන්නේ බීජයකින්. එතකොට වෙන තැනක අංකුරයක් හටගන්න මේ බීජය සාධාරණ වෙන්නේ නැහැ. ඒක වෙන බීජයකින් එන්නේ. එහෙනම් අංකුරයට බීජයේ අසාධාරණ කාරණය. අන්න ඒකට කියනවා හේතුවයි කියලා. හැබැයි මේ ලෝකෙ කොහේ හරි අංකුරයක් හටගන්න නම් මේ මහ පොළොවයි තෙතමනේයි කියන එක තියෙන්න ඕනේ. අන්න ඒකට කියනවා මේ ඒක සාධාරණ කාරණේ. එතකොට ඒ සාධාරණ කාරණේ කියනවා ප්‍රත්‍යයයි කියලා. බාහිර වූයේ ප්‍රත්‍යයයි කියලා කියනවා. අභ්‍යන්තර වූයේ හේතුයි කියලා කියනවා. එතකොට බුදුහාමුදුරු මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් තමයි ධර්මයේ දේශනා කරන්නේ. දැන් බලන්න අර මෙතන කවුරු හරි දිහා බලලා ස්කෑන් කළා වගේ අරමුණු ගන්නවා නම් ඒක බාහිර දෙයක්. ඒක ප්‍රත්‍ය වෙනවා. ඒතොර නිකේත සාරය කියන්නේ ප්‍රත්‍ය. දැන් අපි මෙතන මේ අර ඕකේ කිව්වේ. දැන් ටීකට ඉස්සලා පැහැදිලි කරේ. දැන් මේක සුභයි සුඛයි අත්ත කියලා ගන්නවා නම් ඒක හේතුවක් වෙනවා. ඒක අභ්‍යන්තර දෙයක්. දැන් උදාහරණයක් හැටි කියනවා නම් කෙනෙක් මලක් දිහා බලලා කියනවා මේ මල හරි ලස්සනයි කියලා. තව කෙනෙක් ඉඳන් කියනවා මට නම් ඕක කොහොම නෑ කියලා. එනම් මලේ නෙමෙයි ඒ ගතිය තිබුණේ. අරයාගේ සිතේ නේද? ඒක අභ්‍යන්තර දෙයක්. ඒක හේතුව වෙනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා නේද? ප්‍රත්‍යයෙන් තමයි ඒක පෙන්වන්නේ. එතකොට මේකේ අනිත් පැත්ත පෙන්වනවා. රූපතේ කෙසේ නම් අනිකේතසාරී නම් වේද? රූපතේ රූපාරම්භනේ වාසස්ථාන කොට උපන් කෙලසුන්ගේ පැතිරීම සහ බැඳීම තථාගතයන් වහන්සේ විසින් පහ කරලත් ආවේ. උදුරා දමලත් මුල් ලද්දාවේ සිදෙලත් තල්ගසක්මින් කරන ලද්දාවේ සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දාවේ අනාගතයේ නැවත නූපදින ස්වභාවයට පමුණු ලද්දේ එයි තථාගතයන් වහන්සේ අනිකේත සාරියයි කියන ලද්දේ. ඒ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ නම් කවුරු හරි දිහා බලලා ස්කෑන් කරලා උඩ ඉඳන් යට නිකම් ස්කෑන් කරලා අර උණු ගන්නෙ නෑ. තථාගතයන් වහන්සේ දන්නවා මේ ක්ලේශයන් තමයි පැතිරෙන්නේ කියලා. ඒ විදිහට පෙන්නවා මේ ශබ්දාරම්මණේ, ගන්ධාරම්මණේ, රසාරම්මණේ, ස්පර්ශාරම්මණේ, ධම්මාරම්මණේ. වාසස්ථාන කොට උපන් කෙලසුන්ගේ පැතිරීම සහ බැඳීම තථාගතයන් වහන්සේ විසින් පහ කරන ලද්දා වේ. උදුරා දමලද මුල් ලැත්තා වේ. සිදිල තල්ගසක් මෙන් කරන ලද්දා වේ. සම්පූර්ණයෙන් අභාවයට පත් කරන ලද්දා වේ. අනාගතයේ නැවත නූපදින ස්වභාවයට පමුණු ලද්දේ. එෙහි තථාගතයන් වහන්සේ අනිකේත සාරියයි කියනවා. රූපතේ මෙසේ වනායි අනිකේත සාරී නම් වේ කියලා කියනවා. එතකොට දැන් අපි ඉගෙන ගත්තා පළවෙනි පදේ නේද? ධාතාවේ ඔකම් පහය අනිකේත සාරී. දැන් දෙවෙනි පදේට එනවා ගාමේ අකුබ්බම් මුනිසත්ත වාන්. අන්න ඒක විරුද්ධ පැත්ත පෙන්වනවා. රූපතේ කෙසේ නම් ගමහා එක්වන ස්වභාවයේ ඇත්තේද? රූපතේ මේ ශාසනයේ ඇතැම් පුද්ගලෙක් ගිහන් හා එක්ක වාසය කරන්නේ. එක්ක සතුට වෙමින් එක්ක ශෝක වෙමින් ගිහියන් සැපවත් වූ කල්ලි තමා සැප සහිත වෙමින් ගිහියන් දුක් සහිත වූ කල්ලි තමා දුක් සහිත වෙමින් ගිහියන්ගේ නොයෙක් කටයුතු උපන් කල්ලි තමා තොන් හා එක්වීමට පැමිණි. රූපතේ මෙසේ වනායි ගමහා එක්ක වාසය කරන්නේ නම් වේ කියලා කියනවා. මේ කියන්නේ මොකද්ද? දැන් භික්ෂුන් වහන්සේ නමක් රූපතයන් ඇසුරින් වාසය කරනවා. ඒ රූපතයට ලොටරි එකක් ස්විප් එකක් එහෙම ලැබුණා නම් ආමුදුරන්ටත් හරි සන්තෝසයි. මොකද පන්සල හදලා දෙනවා, සිවුරු මිරි කර දෙනවා, ආහාර පාන ආදී හොඳට දෙනවායි කියලා. ඒතර ගෘහපතියට මේ මුදල් නැති වෙනකොට ආමුදුරන්ටත් බොහොම දුකයි නේ. අර පන්සල හදලා දෙන්නේ නැහැ, සිවුරු මිරි කර හොඳට දෙන්නේ නැහැ කියලා. ඉතින් ඕක තනි කර මේ පළවෙනි පදේ කාමච්ඡන්දේ තියෙන්නේ. අන්න ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඊළඟට පෙන්වනවා මේකේ අනිත් පැත්ත. රූපතේ කෙසේ නම් ගමහා එක්ක වාසය නොකරන්නේද? රූපතේ මේ ශාසනයේ මහාන තෙමේ ගියන් හා මිශ්‍රෝ වාසය නොකරයි. ගියන් වා එක්ක සතුට නොවන්නේ, ශෝක නොවන්නේ. ගියන් සපසයිතු කල්ලි තමා සපසයිතු නොවන්නේ. ගියන් දුක්සයිතු කල්ලි තමා දුක්සයිතු නොවන්නේ. ගියන්ගේ කටයුතු උපන් කල්ලි ඒ කටයුතුට එක්වීමට නොපෙමිණින්නේ. රූපතේ මෙසේ වනාහි ගමහා එක්ක නොවන්නේ නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ බලන්න පින්ඩපාතේ වටින හාමුදුරු නමකට ප්‍රශ්නයක් තියෙනවද? මෙන්න මේ මහත්යයට තමයි ස්විප් එක ඇදුණේ කියලා. අර පාත්‍රයට වැඩිච්ච මොනවාරි ටික ඒක තමයි වළඳලා ජීවත් වෙන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා තුන්වෙනි පදේ. ඒකේ පෙන්නන්නේ මොකද්ද? කාමී රිත්තෝ අපුරු කරාම. ඒ කියන්නේ අනිත් පැත්ත කාමී රිත්තෝ නෙමෙයි, කාමී අරිත්තෝ කියන එක පෙන්නනවා. රූපතේ කෙසේ නම් කාමයන්ගේ නොබදනේ නම් වේද? රූපතේ මේ ශාසනයේ ඇතැම් පුද්ගලෙක් කාමයන්ගේ දුරුණුකල රාගයේ ඇත්තේ වේ. දුරුණුකල ඡන්දයේ ඇත්තේ වේ. දුරුණුකල ප්‍රේමයේ ඇත්තේ වේ. දුරුණුකල පිපාසයේ ඇත්තේ වේ. දුරුණුකල දාහයේ ඇත්තේ වේ. දුරුණොකොට තෘෂ්ණාව ඇත්තේ වෙයි. භෘගතේ මෙසේ වනාය කාමයන්ගේ නොබුදනේ නම් වෙයි කියලා කියනවා. මේක බලන්න පාලි භාෂාව. ඒක පෙන්නනවා අවිගත රාගෝ, අවිගත ඡන්දෝ, අවිගත ප්‍රේමෝ, අවිගත පිපාසා, අවිගත පරිලා, අවිගත තණ්හා. හැම සූත්‍ර දේශනාවක තථාගතයන් වහන්සේ ඔන්නෝය අනුපිළිවෙලට තමයි ඔක දේශනා කරන්නේ. ඇයි එහෙම කියන්නේ? ওই පිළිවෙලට තමයි ඔක ඇති වෙන්නේ. දැන් බලන්න මුලින්ම රාගය කියන්නේ. ওই රාගය කියන එක ඇති වෙන්නේ දැන් බලන්න අර ලීටික ලාභයි කියන එක එහෙම ගන්න අපි මේ වට පහක් කරකෙව්වට පස්සේ. එතකොට මේ වට පහක් කරගුවට පස්සේ ලීටික ලාභයි කියලා සංකල්පයක් තියෙනවනේ. පේනවද මේ සංකල්පය ඇඳලා තියෙන්නේ? එතකොට මේ සංකල්පයට අපි රාග වෙනවා 6 වෙනි රාගෙ. එතකොට මේ 6 වෙනි රාගෙ තව පීවරවල් තියෙනවා. ඒකේ තමයි ඡන්දය කියන එක. අර මේසයක් හදාගන්න එහෙම ඕනී කියලා හිතමු නේද? එතකොට මේ 6 වෙනි රාගෙ තියෙන තව පීවරක් තමයි ප්‍රේමය කියන එක. ඒකට කියනවා කුඩා තණ්හාව කියලා. ඒක ලකුණු වෙන්නේ මේ තණ්හාව තියෙන තැනම තමයි ප්‍රේමය. ඒති ඔක්ක කුඩා නෑ. වෙලක් වෙලාට ඕගොල්ලෝම ප්‍රේත ලෝකෙටත් එයා ගෙනියනවා. එතකොට ප්‍රේමයෙන් පස්සේ පෙන්වන පිපාසය කියලා. පිපාසය කියලා කියන්නේ මේ සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසගත වෙන දකුණු පැත්තේ. ඒක හත්වෙනි රවමිති සිද්ධ වෙන්නේ. අන්න ඒ වෙලාවේදී ඕගොල්ලෝ මළොත් ලොකු චාන්ස් එකක් තියෙනවා ඕගොල්ලන්ගේ ප්‍රේත ලෝකෙට යන්න. තයිතන්න බලන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවා අවුරුද්දක් වගේ කාලෙක වෘතල් වචන කියන කාලෙක හිතන්නකෝ අම්මා හදිසියේ මිය ගියා කියලා. ලොකු chance එකක් තියෙනවා ඒ අම්මා ප්‍රේත ලෝකෙට යන්න. දැන් හිතන්න බලන්න වාසනාවකට ඒ අම්මා මනෝමය කායෙන් ඉන්නවා කියලා. එතකොට එයාට පේනවා අනිත් අය මේ බබාව වෘතල් කරනවා, අම්මා අගේනවා, මෙයාට කවනවා, බොනවා නේද? ඒතෝ ඒ බබා බලට ආපු වෙලාවේ අම්මා කල්පනා කළා මේ සංස්කාර නිත්‍යයි. මේ බබත් එක්ක බොහෝ කාලයක් මං මේ ඉන්නවා කියලා ඒ කල්පනාව. දැන් ඉතින් මේ මලයි කියලා උක ගිහිල්ලා නැහැ. දැන් ඉතින් මේක කරගන්න ඕන නම් මොකද්ද කරන්න පුළුවන්? දැන් මේ අම්මා වෙන අම්මා කෙනෙක්ගේ බල්ට ගියොත් එහෙම මේ දරුවගෙන් වෙන් වෙනවා. එතකොට දැන් ওই ප්‍රේත ලෝකෙට ගියොත් අන්න ඒ ගෙදර කොම් මුල්ලක හරි ඉඳලා බබාව බලන්නත් පුළුවන්. වෙන කොහේ හරි ගිහිල්ලා ආවිල්ලා හරි බලන්න පුළුවන් නේද? එතකොට ඒ අම්මට තිබුණේ බබා ගැන ප්‍රේමයක්, කුඩා තණ්හාවක් නේද? එතකොට අන්න සංස්කාර නිත්‍යයි කියලා ගන්න අවස්ථාවේදී මලාන තමන් ප්‍රේත ලෝකෙට යන්න පුළුවන්. එතකොට ඒකෙන් පස්සේ පෙන්නනෝ මේ පිපාසයෙන් පස්සේ 1000 කියන එක. ඔය ලංකාවේ මිනිස්සු කියනවා නේද මම හතේ හත වැඩිලා ඉන්නේ කියලා. ඔක මේ බෞද්ධ භාෂිතෙන් ආපු එක. ඔය හැම රවුමකම තියෙනවා පියවරවල් හතක්. මේ හත්වෙනි රවුමේ හත්වෙනි පියවරටත් ඇවිල්ලා. ඉතින් ඔක පැහැදිලි කරනවා නම් දැන් ඕගලන්ට තරුණ කාලේ වැරට යන්න පුළුවන්. ඒ වගේම කෝච්චි හිර වෙන්නත් පුළුවන්. වැරට ගියාම මුට්ට කර ගන්න උන තයි හත්තිය තියෙනවා. දවල්ට බත් එක ලියාගෙන කනකොට ඔගලට රසයකුත් තියෙනවා. අවස කෝච්චි හිර වෙන්නත් පුළුවන්. වයසට ගියාම මොකද්ද තියෙන්නේ? ඔගලන් නැගිට ගන්නත් බෑ, වැරට යන්නත් බෑ, වැඩ කරන්නත් බෑ. දවල්ට බත් එක ලියාගෙන කනකොට කල්පනා වෙනවා මේ පිදුරු අනවා වගේ කියලා නේද? කිසි රසයක් ටේස්ට් බඩ්ස් ගිහිල්ලා නැ නේ. ඉතින් දැන් කල්පනා කරනවා එහෙමනම් මොන ගේම් වලටද මම මේ වැරට එන්නේ. තියා කල්පනා කරන මේ මුණු පුරා හරි ඉන්න එයාට සෙල්ලම් බඩුවක් හරි අරන් දෙන්න පුළුවන් කියලා නේ. එතකොට දැන් එයා අතහරි ඉන්නේ නේ. දැන් බලන්න මෙතෙන්දී උනේ මොකද්ද? මෙයාගේ මේ රසාංගුරු ගිහිල්ලා වේදනාව විපරිණාමයටපත් වෙලා මෙතනින් වේදනා විපරිණාම දුක්ඛතා කියන එක පරාමාසකාය ග්‍රන්ථයට එන මම් පැත්තේ. කරන්නා වූ සංස්කාරයන් දුකයි. රැකියාවල් වගේ දේවල් දුකයි. එහෙනම් සංස්කාර දුක්ඛතාවේ පරාමාස කාය ග්‍රන්ථයට එනවා. එහෙනම් ඕගලන්ට පේනවා විපරිණාම දුක්ඛතා, සංස්කාර දුක්ඛතා. මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉඳන් ජරාවට යන රේඛාව දිගේ ගිහිල්ලා දුක්ඛ දුක්ඛතාවේ කියන එකට යනවා. ඒක තමයි ওই හතේ හත කියලා කියන්නේ. එතකොට ඒක තමයි ওই 1000 කියන්නේ. ඉතින් මෙයාට ඕනනම් ඕක අතහරින්න පුළුවන්. නමුත් ඉතින් මේ 8 වෙනි රවුමෙන් පස්සේ දැන් අරයා කල්පනා කරන්නේ ළමයට සෙල්ලම් බඩුවක් හරි අරන් දෙනවා කියලා නේද? 8 වෙනි රවුමෙන් පස්සේ අතහරින්නේ නැත්නම් තමයි තණ්හා. ඉතින් ওই පිළිවෙලට ඇති වෙන නිසා තමයි තථාගතයන් වහන්සේ ওই පිළිවෙලට හැමදාම දේශනා කරන්නේ. ඉතින් මේකේ අනිත් පැත්ත පෙන්නනවා කාමී විත්තු. රෝපති කෙසේනම් කාමයන්ගේ මිදුනේ නම් වේද? මේ ශාසනීය ඇතැම් පුද්ගලෙක් කාමයන්ගේ දුරුකොළ රාගේ, දුරුකොළ ඡන්දේ, දුරුකොළ ප්‍රේමේ, දුරුකොළ විපාසේ, දුරුකොළ දාහයේ ඇත්තේ, දුරුකොළ තෘෂ්ණාව ඇත්තේ, රෝපති මෙසේවනායි කාමයන්ගේ මිදුනේ නම් වේ කියලා කියනවා. එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් තථාගතයන් වහන්සේ නම් ඔය කරවුමක්වත් කරකවන්න යන්නේ නැහැ නේද? දැන් ඉතින් මේ වට පයක් කරකෝල රාගේ නේද? ඡන්දේ ඔය ආදි වශයෙන් ඇති වුණා නේද? බුදුහාමුදුරු දන්න මේවා තමයි ඇති වෙන්නේ මම. බුදුහාමුදුරු කරකවන්න යන්නේ. දැන් අපි ඉගෙන ගත්ත පද දෙකමාරක් නේද? කාමී රිද්දු අපුරු කරාණ. එතකොට ඒකට විරුද්ධ වචනේ තමයි පුරක් කරාණ. ඒක තමයි අපි මේ දැන් ලකුණු කරලා තියෙන මේ සංකල්පය කියලා කියන්නේ පුරක් කරාණ. ප්ලෑන්ස් කියන්නේ ඒකම තමයි. ඔය පුරක් කරාණි, තණ්හා පුරක් කරාණ, දික්ටි පුරක් කරාණ කියලා දෙආකාර වෙනවා. ඔය සුත්ත නිපාතයේ පෙන්නනවා පකප්පිතං දික්ටි පුරක් කරාණ කියලා. ඒ කියන්නේ සිතින් කල්පනා කරලාද දික්ටිය පෙරටු කොට හැසිරෙනවායි කියලා. දැන් ඊතන බලන්න මේ අනුරාධපුරේ ඉන්නවා නෝනායි මහත්තයයි. මහත්තයයි ඉඳන් කියනවා මං හෙට උදේ පාන්දර මේ කොළඹ ගිහිල්ලා මට වැඩක් තියෙනවා, ඒක කරගෙන මං හවස වෙලා ඉන්නම් කියලා. එතකොට හෙට උදේ උනායින් පස්සේ නෝනායි ඉඳන් කියනවා අනේ ඔයාට බැරිද මේ තවල් 10ට විතර මෙහෙන් යන්න කියලා. මහත්තය කැමති වෙන්නේ නැහැ නේද? මොකද එයා ප්ලෑන් එක ගහලා ඉවරයි. පාන්දර බස් එක යනවායි කියලා ප්ලෑන් එක ගහලා ඉවරයි. ඉතින් ඕගොල්ලන්ගේ ප්ලෑන්ස් ගැන මේක පෙන්නනවා. මොකද්ද කියන්නේ? රූපතේ කෙසේ නම් සසර පෙරටුකට ඇත්තේ නම් වේද? රූපතේ මේ ශාසනයේ ඇතෙමකට අනාගත කාලයේ මෙබඳු රූප ඇත්තෙක් එම්මා. මෙබඳු වේදනා ඇත්තෙක් එම්මා. මෙබඳු සංඥා ඇත්තෙක් එම්මා. මෙබඳු සංස්කාර ඇත්තෙක් එම්මා. මෙබඳු විඥාන ඇත්තෙක් එම්මා. මෙසේ අදහසේ රූපතේ මෙසේ වනායි සසර පෙරටුකට ඇත්තේ නම් වේ කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ? ඔගොල්ලෝ පාරේ යනකොට මිනිහෙක් දැකලා එයාගේ හොඳ නහයක් දැකලා කල්පනා කරනවා මේ ಜಾති නහයක් මට ඊළඟ භවෙදී හම් වෙනවා නම් හොඳයි කියලා නේද? කොටු වෙන නහය නේද? ගහනවා ප්ලෑන් එක. ඉතින් ඒක මිනිහෙක් මාත් එක්ක කියනවා එයා මේ දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ එයා අතීතේ දීලා නැති කියලා. දුප්පත් මිනිහෙක් නෙමෙයි මේක කියන්නේ. එයා දැන් හොගාලා දන් දෙනවා. මොකටද? පෝසත් වෙලා ඉපදෙන්නේ. ඒක තමයි ප්ලෑන් එක නේද? එතකොට ඉතින් ওই ප්ලෑන් ගැව්වාම ඉතින් මෙතන මේ දික්තියක් තමයි හැදෙන්නේ මනෝ සංචේතන අපාර. එතකොට මේකේ අනිත් පැත්ත පෙන්වනවා රූපතේ කෙසේ නම් සසර පෙරටුකට නැත්තේ නම් වේද? රූපතේ මේ ශාසනීය ඇතම් කෙනෙකුට අනාගත කාලයේ මෙවුදු රූප ඇත්තෙක් වෙමු. මෙවුදු වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇත්තෙක් වෙමු. මෙසේ අදහස් නොවේද? රූපතේ මෙසේ වනායි සසර පෙරටුකට නැත්තේ නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ නම් කවුරු හරි දැකලා කල්පනා කරන්නේ ඊළඟ භවයේ මේ ಜಾති නහයක්කට මට හම්බ වෙන්නේ කියලා නේද? ඒතකොට දැන් අපි පද තුනක් ඉගෙන ගත්තා. දැන් අපි එනවා අන්තිම පදයට කතන්නා විගෙය ජනේන කෛරාගිනී. ඒකේ විරුද්ධ පැත්ත පෙන්වනවා රූපතේ කෙසේ නම් ජනියා සමග විරුද්ධ කතා කරන්නේ නම් වේද? රූපතේ මේ ශාසනීය ඇතමික් මෙවිනි කතා කරන්නේ කෙසේද? නුඹ මේ ධර්මවිනිය නොදන්නේ. මම මේ ධර්මවිනිය දන්නේ. කෙමෙක්ද නුඹ මේ ධර්මවිනිය දන්නේ? නුඹ වරදවා පිළිපන්නේ. මම මනාකොට පිළිපන්නේ. පළමුව කී යුත්ත පසුල් කීයේ. පසුව කී යුත්ත පළමුව කීයේ. මාගේ වචනය මధుරයි. තාගේ වචනය අමధుරයි. තා විසින් බොහෝ කලක් පුරුදු කරන ලද වාදය මාගේ වාදයට පැමිණ ෂණීකින් නවතින්නේ. මා විසින් ඔබගේ දෝෂේ නම් වලලාදී. මේ වාදයේ මිදුන පිණිස ගුරුන් සොයාව. ඉතින් නිග්‍රහ කරන ලද්දේ වේ හැගෙනම් ප්‍රශ්නය විසඳව කියාය. රූපතේ මෙසේ වනායි ජනයා සමග විරුද්ධ කතා කරන්නේ නම් වේ කියලා කියනවා. ඒ කියන්නේ මෙයා මේ වාද කරන්න ගිහිල්ලා දිනලා නේද? කියන ඔයාව පැරද්දුවා, ඔයාගේ ගුරුවරයා හොයාගෙන මේක හදාගෙන ඉන්නේ කියලා කියනවා නේද? දැන් ඔය මිනිස්සෙක් ඇවිල්ලා යමක් කිව්වහම ඕගොල්ලෝ දන්නවනම් ඒක ඒ විදිහට නෙමෙයි කියලා. ඉතින් ඕගොල්ලෝ එයාට ඕගොල්ලන්ගේ දික්තියෙන් ගන්න. ඒ පරිදි අර මනුස්සයා රණ්ඩු වෙන්න එනවා නේද? දැන් ඉතින් තථාගතයන් වහන්සේ නම් දන්නවා මේ මනුස්සයා මේ මිච්ඡා දික්තියකින් තමයි මේක ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේට මිච්ඡා දික්තිය නැති නිසා තථාගතයන් වහන්සේ අරයගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා ඒකින් ගලව ගන්න. ಹೊಂದ ಉದಾಹರಣೆಯ ತಮ ದೀಗನಕ ಸೂತ್ರೆ ದೀಗನಕ ಅವಿಲ್ಲ ತಥಾಗತ ವಹನ್ಸಿಟ ಕಿವ ಮಠ ಮೇಲೋಕೆ ಕಿಸಿಮ ದಯಾಕ್ ರುಚಿಯಾಕ್ ನೆತೀಗಿನ ಮತೆ ತಮ ಎತ್ತಿಯನ್ನಿಗಿಲ್ಲ ಏಕೆಂದ್ರೆ ನಥಿಂಗ್ ಈಸ್ ಪ್ಲೀಸೆಂಟ್ ಟು ಮೀ ಗಿನಿಗೆ ತಮ ಯಾಕೆ ಇತ್ತೋಟ ಬುಧವಾಮ ದುರ್ಯಾಗು ಮುಖಟ ರುಚಿಯ ನೆತೀಗಿನಿಗಟ ರುಚಿ ಅತ್ತೀನೋ ಅನೇದು ಕೇಳ ಇದು ದೀಗನಾಗ ಒಂದು ಉತ್ತರ ಅದುನ್ನ ಏನು ನಿರ್ವಾಣೀಕರ ಅಗ್ನಿಚ್ಚ ಇತ್ತೋಟ ಅಪಿನ ರಂಡು ವೆಂಡ್ಯ ಇತಿ ಮೇಲೋಕೆ ಹೆಮ ಕಥಾವಕ ಎತಿವಿಲ್ಲ ತೀನ್ನೆ ಮೇ ಕಬಲಿಂಕಾರ ಆಹಾರ ಸ್ಪರ್ಶ ವೇದನ ಗಿದ್ದಿ ಲೋಕಿನ ಮೆನ್ನ ಮೇ ಬೆಲ್ಟ್ ಈಗ ಕೆರಕೇ ಮೇಘ ಕೆರಕಿ ಬಸ್ ಮಿತಿ ಮೇಘೆ ಮೇ ದಿಟ್ಟಿಂಗ್ ಹೇಮ್ ಹೆದೇನೋ ಮೇ ಪತ್ತೆ ಇತ್ಕೊಟ ದಮ್ಮಿಗೆ ಅನಿ ಪೆತ್ತ ಪೆನ್ನ ರೂಪತಿ ಕೆಸೇ ನನ್ ಜನಿಯಾಸಾಂಗ ವಿರುದ್ಧ ಕಥಾ ನುಕರಾನ್ನಿ ನಮ್ ವೇದ ರೂಪತಿ ಮೇಸಾಸನಿ ವಿಶುದೇವಿ ಮೆಸೇ ಕಥಾ ನುಕರಾನ್ನಿ ಕೆಸೇ ದನು ಧರ್ಮವಿನಿಯ ನುದಾನ್ನಿ ಮಮ ಮೇ ಧರ್ಮಿನಿಯ ದಾನ್ಯ ಕಿಮ ನುಬ ಧರ್ಮಿನಿಯ ದಾನ್ಯ ನುಬ ವರದು ಆ ಪಿಲಿಪಾನ್ನಿ ಮಮ ಮನಾಗುಟ ಪಿಲಿಪಾನ್ನಿ ಮಿನ್ನ ಮೇ ವಿದಿಯಟ ಏ ಅಂಡು ಎಂಡೆ ಅನ್ನಿನೇ ಮೇಮುದು ಕಥಾ ನುಕರಾನ್ನಿ ರೂಪತಿ ಮೆಸೇ ವನಾಯಿ ಜನಯಾಸಾಂಗ ವಿರುದ್ಧ ಕಥಾ ನುಕರಾನ್ನಿ ವೇ ಕಿಲ ಕಿಯ එතකොට දැන් අපි ඉගෙන ගත්ත පද හතරම ඔකම්පහාය අනිකේතසාරි ගාමේ අකුබ්බම් මුනිසත්තවානි කාමේ රිත්තෝ අපුරුක්කරානු කතන්නා විගෙය ජනේන කෛර රූපතේ මෙසේ වනායි භාගතුන් වහන්සේ විසින් අෂ්ටක වර්ගයේ මාගන්ධී ප්‍රශ්නේ ගේයත්තර ගේවාසය නොකරන්නා වූ ගමා එක්ක නොසන්නා වූ කාමයන් කෙරෙහි මිදුනා වූ සසර පෙරටුකට නැත්තා වූ මානතෙමේ කෙසේ ජනයාසම විරුද්ධ කතා නොකරන්නේද යන මේ වචනය වදාරන ලද්දේද රූපති භාගතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාළ මේ වචනයාගේ අර්ථය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි කියලා මහා කච්චානාමුදුරු පලිත්කාණී රූපතියට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඕගලන්ට පේනවා මේ ගාථාවේ තියෙන පද හතරයි හැබැයි පැහැදිලි කරන්න ගියාම පිටු ගණනාවක් නේද? ඉතින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඒ තරම් ගැඹීරයි. ඉතින් අපි මේක බලමු මේ ඩයග්‍රෑම් එකත් එක්ක. එතකොට මෙතන මේ කබලින්කාර ආහාරය මෙතනින් තියන්න කට්ලට් එකක් වාගේ එකක්. ඉතින් මේක දැක්ක ගමන් අපිට සුබයි කියලා එනවා නේද? දැන් හිතන්න බලන්න. ඕගලන් යනවා ගෙදරකට. ගෙදරට ගියාම කවුරු හරි කෙනෙක් කට්ලට් පිගාන කුණු උනේ ගෙනත් තියෙනවා. දැක්ක ගමන් නිකන් ලයිට් එක පත් වුණා වාගේ සුබයි කියලා ගත්තා. දැන් හිතන්න බලන්න ඊළඟ මොහොතේ තව කෙනෙක් කියලා මුළු පිඟානම කට්ලට් පිඟානම අරගෙන යන්න යනවා. දැන් ඔයගොල්ලෝ බලන මොකද්ද මේ උනේ කියලා නේද? දැන් මේකේ සුඛයක් නැහැ නේ. මොකද්ද තුන උනේ? සුභේට නිට්ටයයි කියලා එක්කව කළාම සුඛයි. අර කට්ලට් තිනව කට්ටක් තිනවයි කියලා රාගසල්ලෙන් කරකවන්න පුළුවන් තාක්කල් නිට්ටයයි. ඒතර සුභේට නිට්ට එක්කව කළාම සුඛයි. ඒකනේ අර කට්ලට් ටික ගෙනිච්චාම සුඛයක් නැද්ද නේද? ඉතින් ඔය සුඛේ නේද අත්තා කියලා අපි ගන්නෙ. මතකයිනේ අඹගෙඩිය කතාව නේද? රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් යන්තම් ඉතුරු කරගත්තා. අම්බෝණි කුණු අඹගෙඩිය. කුණු කෑල්ල කපලා කනකොට ඒ වේදනාවක් ඇති වුණා. අන්න ඒ වේදනාව තමයි අත්තා කියලා ගන්නේ. ඉතින් අපි ඊට පස්සේ උන්න ප්ලෑන් එකක් ගන්න. පේනවද මේ ඇරෝ එකක් ඇඳලා තියෙන ප්ලෑන් එක කියලා? එතකොට දැන් අඹගෙඩිය කතාවේදී නම් මොකද්ද ওই ප්ලෑන් එක? දැන් ඉතින් මේ රුපියල් 10ක් ඉතුර කරගෙන ගුණ අඹ ගෙඩිය ගත්තේ 10යි 50ක් ඉතුර කරගත්තොත් ටිකක් හොඳ එකක් ගන්න පුළුවන් නේද? ඒතර අන්න ප්ලෑන් එක ගැහුවා. ඒක යනවා අත්වාද උපාදානයට. ඒ ගියයින් පස්සේ ඔයගොල්ලෝ මේවෙන් එකක් කරනවා. මොනවද? මුසාවාද, පරුසාවාච, පිසුනාමාච, සම්ප්‍රප්ලාව. ඔයගලන්ට පේනවා මේ පිසුනාමාචෙන් රේඛාවක් ඇඳලා තියෙනවා අබිනිවේෂයන දිට්ඨි උපාදානයට එන එක. ඒ වගේ රේඛාවල් තව තුනක් තියෙනවා. මුසාවාද පරුසාවාචේ සම්ප්‍රප්ලාපේ අභිනේවසේහර දිට්ඨිපාදානෙට අපි ඒව ඇඳලා නැහැ. ඉතින් මේ දිට්ඨිපාදානට ආවයින් පස්සේ අපි එනවා මේ පරිග්‍රහය කියන එකට. එතකොට මේ පරිග්‍රහය කියන එක පැහැදිලි කරනවා නම් මුලින්දම බලන්න ඕනේ. මේ කබලින්කාර ආහාරයේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම අපිට වේදනාවක් ඇති වෙනවා. එතකොට මේ වේදනාවට අපි තණ්හාව වෙනවා. තණ්හාවෙන් පරිග්‍රහය ඇති වෙනවා. බාහිර වස්තුන්ගේ පරිග්‍රහයෙන් මමංකාරය කියලා එකක් ඇති වෙනවා. මේ මනෝ සංචේතනාවට පල්ලෙයි මමංකාරය කියලා එකක් ඇති වෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ගේ ගෙදර බෙන්ස් කාර් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට සතුටු වෙන්නේ. අල්ලපු ගෙදර තියෙනවා කියලා සතුටක් නැහැ නේ. එතකොට ඒ කියන්නේ මගේ නම් සුඛයි නේ. එතකොට සුභ සංඥාවට අපි යනවා. ඔය සුභ සංඥාවේ ලක්ෂණයක් තියෙනවා. ශාස්ත්‍රෝ ස්පර්ශ අනුභවමන ලක්ෂණ සුඛ සංඥා කියලා කියනවා. ආශ්‍රයයට හේතු වෙච්ච ස්පර්ශයට යන ලක්ෂණය තමයි සුඛ සංඥාවේ තියෙන්නේ. එහෙනම් අපි යන්නේ මේ ස්පර්ශයට නේ. ඉතින් මේක ටිකක් දරුණුයි. දරුණුයි කියලා කියන්නේ මේක නිසා පැලක්කාට සිවිදි විහානි කරගන්නත් හිතෙනවා. ඒ කියන්නේ දැන් ලොකු පැහැදිලි කරනවා නම් දැන් ඔය හිතන්නකෝ තරුණ ජෝඩුවක නෝනායි මහත්තයයි ඉන්නවා, එක්කෙනෙක් මැරෙනවා. මැරුණායින් පස්සේ අනිත් එක්කෙනාට හිතනවා මටත් ඇති වැඩක් නැහැ කියලා. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ මම වැඩ කරපු කාලේ මාත් එක්ක දෙතුන් දෙනෙක් ඇවිද්දා. ඒගොල්ලන්ට මේ බණ අහන්නම තමයි ඇවිද්දේ. ඒ එක්කෙනෙකුට ඔය ලේක් එක පෙන්නලා මං ඇහුවා මේ ඔයාලට මොකද හිතෙන්නේ කියලා. ඒ මිනිස්සේ එකපාරටම ආවා මේ අනුරාධපුරේ ඔය නුවර වැවති අන්න එතන වෙච්ච සිදුවීමකට. බලන්න අර මේ මඩගඩිටිය දකිනකොට එකපාරට ඕස්ට්‍රේලියාවේ ඉඳන් මනසෙන් ලංකාවට ආවා නේද? ඒක හරියට ওই දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මොත් එතන දූවිල්ල ඇවිස්සෙනවා. දූවිල්ල නැති තැනකට දැම්මොත් ඇවිස්සෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ. එහෙම නැත්නම් හිතන්න දැන් ඕගොල්ලෝ ඉන්නවා මේ ලංකාවේ අර කහයිර තියෙන පාර පනින්න නේද? ඒකේ පාර පනින්න මේ වාහන පොඩ්ඩක් ස්ලෝ වෙනකම් බලාගෙන ඉන්න. එතකොට මේ කහයිරේ එහා පැත්තේ තියෙන ලස්සන කාන්තාව. ඕගොල්ලෝ එක පාට දාගන්නවා මෙයා මාල්ලි මොන්සේක වගේ කියලා නේද? දැන් නම් එහෙම කියන්නේ නැහැ නේ. එතකොට දැන් එතන හිටියේ එයා නෙමෙයි වෙන කෙනෙක්. තමන්ගේ ඇවිස්සුන ඇතුලෙන් එකක් නේද? දැන් ඉතින් මේ මනුස්සයා මේ පාර පයින්. ඒ පාර පයින්කොට එයා කහිනවා. එයා කැස්සයි කියලා තමන් හදාගත්ත එක කහින්නේ නේ. අර මනුස්සයා වාහනේ හැපිලා මැරෙනවා. එතකොට තමන් හදාගත්ත එක මැරෙන්නේ. මොන නෝකයි තියෙන්නේ. අරයගෙන් උණ යම් කිසි දෙයක් ඇවිස්සුනා නේ. දැන් හිතන්න බලන්න නෝනායි මහත්තයා ඉන්නවා නෝනා දන්නු කබලින් කර ආහාරය කියලා. අන්න ස්පර්ශ වුණා වේදනා තණ්හා පරිග්‍රහය මමංකාරය ඒකේ මම මගේ කියලා ගත්ත එතන සුඛයි. දැන් ඉන්නේ කොහට? ස්පර්ශයට. දැන් මේ සිතුවිල්ල යනවනම් රූපයට. නෝනා මැරෙච්ච නිසා මේ සිතුවිල්ලත් මැරෙනවා. මෙතන ස්පර්ශයට ගියාම මේක පවතිනවා. මේක ලිවි. එතකොට දැන් ඉතින් මේක රියලිටි එකක් නැහැ නේ. අරයන් නැතුව තමයි තමන් මේක හිතන්නේ නේ. ඉතින් මෙයාටත් හිතෙනවා මටත් ඇති වැඩක් නැහැ, මමත් එල්ලිලා හරි මැරෙන්න ඕනේ කියලා. එහෙනම් මොකද්ද මේ පරිග්‍රහය කියලා කියන්නේ? ඔය අප්‍රොප්‍රියේෂන් කියන වචනේ නම් හොඳට ගැලපෙනවා. දැන් ඕගොල්ලෝ කවුරු හරි දිහා බැලුවාම ඒ මිනිස්සයා උගලන්ට අවසර දෙනවද මගේ අතනයි මෙතනයි බලන්න කියලා? කවුරුවත් අවසර දෙන්නේ නැහැ නේද? එතකොට එයාගේ අවසරයෙන් තොරව අපි අරමුණු ගන්නවා. ඔක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියනවා exclusively use for oneself කියලා. තමන්ගේ පළ ප්‍රයෝජනය සඳහා අර ශරීර කොටාසයක් අල්ලගන්න. අන්න ඒක තමයි පරිග්‍රහයේ තියෙන කේ තියෙන්නේ. ඉතින් මගේ කියලා ගත්තා නම් අර ශරීර කොටාසේ මමංකාරය. ඒක නිසා සුඛයි එනවා ස්පර්ශයට. ඉතින් පරිග්‍රහයෙන් අපි එනවා අනුසයට. අනුසයෙන් එනවා පරියුක්තාණිය කියන එක. මැඩ ගැනීම කියලා සිංහලෙන් කියන. දැන් ඔය මැඩ ගැනීම පැහැදිලි කරනවා නම් මම මේ ලංකාවේ වැඩ කරපු කාලේ මාත් එක්ක එක පුද්ගලෙක් වැඩ කළා. එයා හරියට මත්පැන් පානය කළා. උගත් මිනිස්සෙක්. ඉතින් මත්පැන් පානය කළා එයා මැරෙන්න ගියා. ඒ පාර ඩොක්ටර්ස්ලා එයාව රිහැබිලිටේට් කළා. කිව්වා මීට පස්සේ බොන්න එපා, බිව්වොත් මැරෙනවා කියලා. ඒක විශ්වවිද්‍යාලේ පාටි එකක් තියෙනවා. එයා මල් ළඟට ඇවිල්ලා ඉන්නවා. මොකද මම බොන්නේ නැති නිසා. ටිකක් වෙලා යනකොට මෙයාගේ අතක් තෙවුරුනෝ, කටක් තෙවුරුනෝ, ඇඟක් තෙවුරුනෝ. මම එයා මොකද කියලා. ඒ පාර බෙවුල කියනවා මට මොනවා හරි ටිකක් බොන්න ඕනේ කියලා. ඒ පාර දොඩන් යුස ටිකක් වක් කරගෙන මෙයා මේක තොල දානවා. එයා කියනවා කවුරු හරි අරක්කු බොනවා දැක්කොත් එහෙම එයාට වතුර වීදුරක් හරි අරගෙන ඒ තොල ගගා ඉන්න ඕනේ කියලා විඥානේ රවටන්න ඕනේ. දැන් බලන්න මේ පුද්ගලයා මොකද්ද කැඩුවේ? පස්වෙනි සිල්පදේ නේද? සුරාමේරිය මජ්ජපමා දට්ටාන වේරමණී සික්ඛාවද සමාදියාමි කියන. ඒ කියන්නේ දුස්සීල බව. ඉතින් ඒකට ලකුණු වෙන්නේ දකුණු පැත්තේ ඉන්නේ මුසාවාද පරුසාවාද තියෙන පැත්තෙම තමයි. ඔය දුස්සීල බවේ ප්‍රඥාප්තියෙන් තමයි පරියුක්තාණිය කියන එක පණවන්නේ. ඕගොල්ලන්ගේ සිත කොයි තරන් දුරට දුස්සීලද ඒ ප්‍රමාණයට තමයි ඕගොල්ලන්ගේ සිත වැඩගෙන තියෙන්නේ. පරිුට්ටාන ප්‍රඥාප්තියෙන් තමයි චේතනා පනවන්නේ. ඕගොල්ලන්ගේ සිත කොයි තරන් දුරටද වැඩගෙන තියෙන්නේ අන්න ඒ ප්‍රමාණයට තමයි ඕගොල්ලන්ට චේතනා වෙන්නේ. දැන් ඉතින් එහෙනම් ඕගොල්ලන්ට පේනවා මෙතන සුභයි සුඛයි අත්තා කියලා ගත්තා. ප්ලෑන් එකක් ගැහුවා අපි ආපහු දිට්ඨි උපාදානට. ඒක හරියට රවුන්ඩ් අබවුට් එකක් කියලා ආපහු ආවා. මොකද අපි රවුන්ඩ් අබවුට් එක කපලා දැම්මොත් සුභයි සුඛයි අත්තා දිට්ඨි උපාදාන පරිග්‍රහ අනුසය පරිඋත්තාන. එතකොට මේක රවුමක් වෙනවා නේද? එතකොට මේක අතීත පරිඋත්තාන අතීත චේතනා නම් ඉස්සරහට යනකොට අනාගත පරිඋත්තාන අනාගත චේතනා. එනම් මේ දුස්සීල භාවය නිසා අපි මේ සංසාරේ සැරිසරනවා කියන එක පෙන්නනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එක අපි හැදුවේ අදිට්ඨ පරයාය සූත්‍රය කියන එක සාකච්ඡා කරලා. ඒ අදිට්ඨ පරයාය සූත්‍රයේ තථාගතයන් වහන්සේ අවසනවා. මහණෙනි මේ ඇහෙන් රූප බලලා අරමුණු ගන්නවට වඩා හොඳයි කිව්වා ඇහැ ප්‍රත්‍යක්ෂ යකඩකුරක් අරගෙන පසාරු කරගන්න. එහෙම කියන්නේ ඒ වෙලාවේදී මලොත් ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිරසන් ලෝකයේ කියන ආදීනවේ දැකලයි කියලා බුදුහාමුදුරුවෝ පවසනවා. ඒ වගේම කිව්වා කණින් අරමුණු කරගෙන ඉන්නවට වඩා හොඳයි කිව්වා කන රත් වෙච්ච යකඩ උගුරක් කරගෙන පසාරු කරගන්න. ඒ විදිහට බුදුහාමුදුරුවෝ පවසනවා. එහෙම කියන්නේ ඒ වෙලාවේ මලොත් ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිරසන් ලෝකයේ කියන එක. එතකොට ඒ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන ඈ කන නාසය දිව ශරීරය කපා ගන්න එක හොඳයි කිව්වා. මනසටත් කිව්වා දැන් නිදාගත්තයින් පස්සේ මේ කිසිම මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ නේද? බුදුහාමුදුරුවෝ ස්ලීපින් ඉස් බැරන් ෆෝ ලයිෆ් කියලා මො. ඕගොල්ලෝ වැඩක් කරෙන්නේ නැහැ නිදාගත්තාම. එහෙම කරන එක හොඳයි කිව්වා ඔය සංගමේදී කරනවට වැඩිය. ඉතින් ඔය ඇහි රූප බලාගෙන ඉන්න වෙලාවේ මලොත් අපාය තිරසන් ලෝකේ යනවා කියන එක මමත් දැක්ක සමාධිය. මම දැක්කා මේ මනෝ සංචේතන ආහාර පාරේ මේ දිට්ඨි සල්ලෙන් හයියෙන් කරකෙන. විඥාන ආහාර පාරේ මෝහ සල්ලෙන් හයියෙන් කරකෙන. මෙන්න මෙතන මේ අභිනිවේෂය කියන තැනදී මලොත් මම දැක්කා යන්නේ අපාය තිරසන් ලෝකේ කියලා. ඉතින් මට කිසිම සැකයක් දුන්නේ නැහැ මේක මෙහෙම නෙමෙයි කියලා. මට තිබිච්ච ප්‍රශ්නේ තමයි මං කොහොමද මේක දන්නේ කියන එක. ඉතින් රාතන් වහන්සේ කිව්වා මම මේක ගැන ගොඩක් දේවල් දන්නවා කියලා. ඒක තමයි මේ ගෞතම බුදුහාමුදුරුවෝ යමක් මට දීලා තියෙනවා. ඒක නිසායි මං දන්නේ. එතකොට මට ඒක පැහැදිලි කරන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ කුඩා සූත්‍ර දේශනාවක. ඔය අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක් බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි මේ නැතිවීම සතර කියලා. මොනවද ඒ හතර? එකක් තමයි භෝග ව්‍යසනය. අනිත් එක ඥාති ව්‍යසනය. ඊළඟට දිට්ටි ව්‍යසනය, සීල ව්‍යසනය. ඔය තමයි නැතිවීම හතර. එතකොට තථාගතයන් වහන්සේ පවසනවා මහණෙනි මේ භෝගයන් නැති වුණා කියලා. ඥාතීන් නැති වුණා කියලා. කිසිම කෙනෙක් අපාය තිරසන් ලෝකේ යන්නේ නැති කියලා කිව්වා. තමන්ගේ දිට්ටිය නැති වෙනවද, සීලය නැති වෙනවද, අන්නේ අපාය තිරසන් ලෝකේ යනවායි කියන එක. ඉතින් ඒක අපිට මේ ඩයග්‍රෑම් එකේ හොඳට පේනවා. මේ කබලින්කාර ආහාරය තියෙන තැනින් තියන්න කන කරාබ්බ, බෙන්ස් කාර් එක, මනවඩන ආරූපය කැමති දෙයක් තියන්න. තියලා හේතුව සහ ප්‍රත්‍ය වශයෙන් බලන්න. හේතුව කියන්නේ සුභයි සුඛයි අත්තා නේද? ප්‍රත්‍ය කියන්නේ බෙන්ස් කාර් එක නම් මෙන්න මේ විදිහට සීට්ස් තියෙනවා. අර බුද්ධලේක් නම් අතන උසයි මෙතන පාතයි නේද? ගති ලක්ෂණය. එතකොට දැන් අපි මේ අත්තා කියලා ගන්නවා කියන එක සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? මිච්ඡා දිට්ඨිය නේද? එහෙනම් උඹලන්ට පේනව නේද මම ඉඳන් දකුණට එනකොට සම්මා දිට්ඨිය නැති වුණා. මිච්ඡා දිට්ඨියක් ඇති වුණා. අන්න ගැහුවා ප්ලෑන් එකක්. අත්වාද උපාදානෙට ගියා අපි මේ මුසාවාදයක් වගේ එකක් කරමු. මං කියන්නේ මේ කකුල මගේ කියලා ගත්තත් ඔබට ඇතිනේ නේද? මේ ලංකාවේ ත්‍රිවිල් කාර්ය මෝටර් බයික් කාර්ය පෙන්නා දෙනව නේද? ඇවිල්ලා හැප්පුවා කකුල ගැඩුනා. දැන් ඉතින් ඊට පස්සේ හොස්පිටල් එකට ගියාම දොස්තර කියනවා එක කපන්නේ කියලා. කැපුවට පස්සේ මොකද කරේ තියාගෙන ඉනවද මගේ කකුල කියලා නේද? නෑනේ නේද? එතකොට අන්න මුසාවාදයක් කළා. එතකොට එන ඕගලන්ට පේනවා මේ වමේ ඉඳන් දකුණට එනකොට සම්මාදිට්ඨිය නැති වුණා. දකුණ ඉඳන් වමට එනකොට සීලය නැති වුණා. මුසාවාදයක් කරා. මේ අභිනිවේසය ළඟදී මලොත් දිට්ඨියක් නැහැ, සීලයක් නැහැ. අපාය තිරිසන් ලෝකෙ තමයි ගිහිල්ලා ඉපදෙන්නේ. එතකොට දැන් මෙතන මේ අපි ඉගෙන ගත්ත අපාය තිරිසන් ලෝක යන තැන, ඒ වගේම ටිකකට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත මේ සංස්කාරයන් නිත්‍යයි කියලා ගන්නකොට පරාමාසගත වුණා නම් අපි ප්‍රේත ලෝකෙ තමයි යන්නේ කියලා නේද? ආපහු මම දැක්කා මේ පරිග්‍රහය කියන තැන පේනවද පොඩි යරෝ එකක් තියෙනවා පරාමාස කාය ග්‍රන්ථෙට. ඉතින් උතනින් ඉදන් සත්‍යයට ගිහිල්ලා පල්ලෙහා බයගතිය ආපහු වේදනාවට එන පාරක් තියෙනවා. මම මෙතින් දැක්ක බොහොම වේගින් කැරකෙනවා දෙපැත්තකට. දැන් බලන්න මෙතන අපි ටිකට ඉස්සෙල්ලා බැලුවේ ස්පර්ශ වේදනා තණ්හා පරිග්‍රහ මමංකාර සුඛ සංඥා ස්පර්ශය. ඒකට මම දැක්ක මෙතන බොහොම වේගින් කැරකෙනවා. ඉතින් මම රහතන් වහන්සේට කිව්වා මෙතන හරි ධර්මයි කියලා. තාතා මාසික උදාරෝ තෙන්ති මලොත් යන්නේ අපායි පමණ. එතකොට අපි දැන් එහෙනම් ඉගෙන ගත්තා අපායි විතරක් යන තැන. ඉතින් ওই අකනිට බ්‍රහ්ම ලෝකේ මණ්ඩලයක් ඉන්නවා. ඒ මණ්ඩලයේ විශේෂ ප්‍රඥා තියෙන රහතන් වහන්සේලා 14 නමක් ඉන්නවා. ඒ මණ්ඩලයේ පළවෙනි පුටුව අයිති වෙන්නේ තථාගතයන් වහන්සේට. අද තථාගතයන් වහන්සේ නැති නිසා ඒ පුටුව හිස්. අනාගතයේ තථාගතයන් වහන්සේ නම පත් වුණාම ඒ තථාගතයන් වහන්සේ තමයි ඒ පුටුව හිමි වෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට ඕවාගේ මණ්ඩල තියෙන්න පුළුවන් ද කවුන්සිල්ස්? වීත රාග, වීත දෝෂ, වීත මොහෙච්ච බුදුහාමුදුරන්. තේනවා නේද? මේ මනුස්ස ලෝකෙ තිබුණේ සරිත් මොගලන් කියන්නේ කවුන්සිල් එකක් මණ්ඩලයක්. 80 මහා ශ්‍රාවකයෝ කියන්නේ මණ්ඩලයක්. ඒතර බුදුහාමුදුරන්ට මේ ලෝකෙ විතරක් නෙමෙයි අකනිට බ්‍රහ්ම ලෝකෙ හිටන් ඒවා තියෙනවා. එතකොට දැන් අපි මේ මනුෂ්‍ය ලෝකේ බුදුහාමුදුරන්ට කියනව නේද බුදු පියා කියලා. හරියට මිනිස්සයන්ගේ බුදුරයා වගේ නේද? ඒ වගේ ඒ ලෝකවල දෙවියන්ුයි දෙවියෝයි බ්‍රහ්මයෝ දෙක එකට දාලා ඒගොල්ලෝ කියනවා බුදු දේව කියලා. බුදුහාමුදුරන්ට කියනවා බුදු දේව කියලා. කියන්නේ දෙවියන්ගේ බුදුරයා කියලා. එතකොට තමන්ගේ මේ සීනිය හාමුදුරුවෝ ඉන්නවනේ ඒ ඒෂ්ඨ හාමුදුරන්ට කියනවා බුදු පියා කියලා. එතකොට සාම්පති මහා බ්‍රහ්මගේ ගුරුවරයා ඒ තපස්සේ බුදු පියා. මං කියන්නේ තපස්සේ බුදු සීයා කියලා. එතකොට ওই තපස්සේ බුදු සීයා දවසක් මගෙන් අහනවා දරුවා මත්යන් බීමී ආදීනව මොකද්ද කියලා. එතකොට ওই මම දන්නවා අංගුත්තරනිකාය සූත්‍රයක් තියෙනවා තථාගතයන් වහන්සේ පවසනවා මේ මානිනි කවුරු හරි නිතර මත්යන් පානය කරනවන් ඒ පුද්ගලයා ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිරිසන් ලෝකෙ ප්‍රේත ලෝකෙ වාගේ තැන්වල. බැරි වෙලාවත් පෙර වාසනාවකට මේ මනුස්ස ලෝකෙම උපන්නා නම් එයා පිස්සෙක් කියලා කියනවා. ඉතින් ඒක අපිට පේනවා නේද? ඒ මනුස්සයා ජීවත් වෙලා ඉන්නකොටම අපේ ඇඟේ හැප්පෙනවා. දොඩෝනවා නේද? පිස්සෙක් වාගේ හැසිරෙන ඉතින් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මං ඔන්න ඔය උත්තරේ දුන්නා. ඒ පාර තපස්සේ උදසියා මගෙන් අහනවා ඇයි දරුවා එහෙම වෙන්නේ කියලා. එතකොට මේ ඩයග්‍රෑම් එක හදපු අලුත ඒකින්ද මං හිතුවා මේ ප්ලෑන් එක තියෙන්නේ. මේ පැත්ත මම බලනකොට තපස්සේ උදසියා කොහමද උඩ බලන්නේ කියලා. ඒ කියන්නේ චේතනාව නේද? ඒක හරි නේද? චේතනාම් වික්කවේ කම්මං වදාම. එතකොට ඉතින් මම කල්පනා කරන්න ගත්තා ඇයි මෙහෙම වෙන්නේ. එතකොට දැන් කවුරු හරි මත්තන් බීලා නම් ඉන්නේ එයාගේ අලසභාවයක් තියෙන චිත්තචෛසිකයන්ගේ අකර්මණ්‍ය භාවයක් තමයි තියෙන්නේ. එහෙමනම් එයාට විරියක් නැහැ. ওই විරියෙන් තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක කිනියෝ පහ කරන්නේ. විරිය නැත්තම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක කිනියෝ පවතින. එතකොට එහෙමනම් විඥාණයකට කැමති වෙනවා. ඉතින් මගේ සිත ඔන්න ওই தත්ත්වයටපත් වුණාම තපස්සේ බුදුසීය මගෙන් අහනවා කොහෙද දරුවෝ වැඩියෙන් හම්බෙන්නේ? මොනවද කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක? මට මතක් වුණා අපාය. මගේ අතේ මස් ගැලෙවෙ නේ. හිංසා විතක්ක තියෙනවා. ව්‍යාපාද විතක්කත් මම හොඳට දන්නවා. කාම විතක්කේ toy පුරුෂයෝ පුරුෂයොත් එක්ක එහෙම ඉන්නවා කියලා මම දැකලා තියෙනවා. මම අනිත් පැත්ත බලන්න හදනකොට තපස්සේ බුදුසියා කිව්වා බලන්න අවශ්‍ය නැහැ දරුවා. ඒ තමයි ඒවා වැඩියෙන්ම තියෙන්නේ කියලා. ඒ අපාය කියන එක හරියට මේ අන්ඩර් වර්ල්ඩ් එක වගේ. පාතාල ලෝකේ වගේ. පාතාල ලෝකයේ ඕගොල්ලෝ දන්නවා මිනිස්සු මත්පැන් බොනවා, ඩ්‍රග්ස් ගන්නවා, කාන්තාවන්ව දූෂණය කරනවා, මිනිස්සු මරනවා නේද? නීතිය රීතියක් නැහැනේ. අන්න ඒ වගේ තමයි අපාය. ඔය යමරජ්ජුරෝ ඉන්නේ ඕගලංගු බේරන්න. එතකොට ඔය ඕක දඬුවම් දෙන්න බාර දීලා තිනේ යක්ෂ සේනාධිපතියට. ඉතින් ඒකේ ඒ හැකිය හැකියාවේ හැටියට ඒ හොඳ හොඳ දේවල් ඒවයි සිද්ධ වෙනවා. එතකොට දැන් ඔය දැන් බලන්න මේ මනුස්ස ලෝකේ මිනිස්සුයෝ සතුට වෙන්නේ මේ ආහාරයෙන් නේද? ඉතින් බෙලක් අය මස් කනවනේ. එතකොට දැන් බලන්න මේ පොඩ වෙමින් ලොකුම සතා මොකක්ද? අලියා නේද? අලියාගේ මස් නොකෑවට ඌ තමයි ලොකු මෙහෙකට ඉන්නේ. එතකොට දැන් අපායේ ඉන්න සතෙක් දැක්කොත් ඕගොල්ලෝ පුදු වෙනවා. මට කියන්න පුළුවන් මේ සතා මේ හෝල් එකට වඩා දිගයි පළලයි. එතකොට මේ සතාගේ මේ ශරීරය දැන් හිතන්න බලන්න ඔය කුටු හතර හතර වගේ මේ ප්‍රමාණයක්. අන්න ඒ වගේ ඒරියා එකක මේ මහා වලක් කපාගෙන. ඒ කියන්නේ මස් කුට්ටිය ගලවගෙන. ඉතින් ඒක මේ සතා විශාලයින්ද. ඉතින් ඒක මැරෙන්නේ නැහැ. ඒක යාට තුවාලයක් විතරයි. එතකොට ඉතින් මේ විදිහට මේ මස් අරගෙන බැදගෙන තම්බගෙන ඒ කාලය ගුළු ජීවත් වෙනවා. දැන් ඕගොල්ලෝ මේ බල්ලන්ගේ ඇඟේ ඉන්නවනේ ටික් එකක් නේද? අපායින ටික් එකක් දැක්කොත් ඕගොල්ලෝ බුදුම වෙනවා. ඒකයි ඉබ්බෙක් වාගේ. ඒ වගේ ඉබ්බෙක් ඉන්න කොයි වාගේ නැට්ටක් තියෙන්න ඕනද කියලා හිතන්න බලන්න. ඒ වගේ නැට්ටක් තියෙන කොයි වාගේ ශරීරයක් තියෙන්න ඕනද? ඒ වගේ මහා විශාල සත්තු ඒකේ ඉන්නවා. එතකොට ඒවයි වගාවල් හිටන් තියෙන ඔය පොළොව යට වුණාට. ඉතින් ඒගොල්ලෝ මේ කාමයන් අධිකම තැන තමයි අපායම. ඉතින් ඕගොල්ලෝ මේ ෂොපින් කරනවා නම් ඔය මේ බඩු ගන්න. ඉතින් ඕගොල්ලෝ යන්නේ බඩු වැඩියෙන් තියෙන කඩේටද අඩුවෙන් තියෙන කඩේට? වැඩියෙන් තියෙන කඩේට. එතකොට ඕගොල්ලෝ ෂොපින් කරන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්කට නම් බඩු වැඩියෙන් තියෙන කඩේ තමයි අපායම. ඒක නිසා තමයි බොහෝ දෙනෙක් අපාය ගිහිල්ලා ඉපදෙන්නේ. කවුරුවත් ඔයගලන් තල්ලු කරන්නේ නැහැ. කවුරුත් ඔයගලන් ඇදගෙන යන්නේ නැහැ. තමන් බඩු වැඩි කඩේට බඩු ගන්න ගියා. තමන්ට හොඳ පුරුදු තැන තමයි මහගෙදර වාගේ. එතකොට දැන් ඔය අවස්ථාවේදී දැන් අපි මත්පැන් බීමී ආදීනීවත් ඉගෙන ගත්තා. ඔය අවස්ථාවේදී සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේත් වැඩ හිටියා. රාතන් වහන්සේ ඉඳන් කව ඔන්නෝක නිසා තමයි දරුවෝ ඔය බෝසතනන් වහන්සේ සක්මන් කරනකොට බියක් ඇති වුණා නම් ඒ බිය පහ වෙනකම් මේ සක්මන නැවැත්වේ නැත්තේ කියලා බය බේරෝ සූත්‍රය. ඔය බෝසතනන් වහන්සේ තමයි මේ ආර්ය පරිශ්‍රණය කළේ. දැන් මේ ලෝකෙ මිනිස්සු කියනවනේ මේ හරි බයයි කියලා. ඔය සෝන් පිට්ටනි මහා කැලෑවල් තියෙන්නේ බය තියෙනවා. ඇගේ මවිල් කෙලින් වෙන දන්නේ නේද? එතකොට මේ බෝසතාණන් වහන්සේ ගිහිල්ලා බැලුවා ඇයි මේ මිනිස්සු බයයි කියන්නේ කියලා. එතකොට බෝසතාණන් වහන්සේ සක්මන් කරනකොට පිටිපස්සේ මොනරෙක් හරි දණ්ඩක් කඩලා දාගෙන. දැන් අපි නම් පණ කඩාගෙන දුවනවානේ. බෝසතාණන් වහන්සේ සක්මන නැමැත්තේ නෑ අර බිය පහ වෙනකම්. වාඩි වෙලා ඉන්නකොට බියක් ඇති වුණා නම් බෝසතාණන් වහන්සේ නැගිට්ටේ නෑ ඒ බිය පහ වෙනකම්. මොකද බෝසතාණන් වහන්සේ දැනගෙන ඉඳලා තියෙනවා විරිය නැති අවස්ථාවදී මළොත් අර අපාය තිරසන් ලෝකෙම මේ යන්න පුළුවන් ඒ කියන එක. එතකොට දැන් අපි ඉගෙන ගත්තා මත්පැන් බීමේ ආදීනවය. ඒ වගේම අපි ඉගෙන ගත්තා අපාය යන තැන පරිග්‍රහය ළඟදී මළු. ඊළඟට අපි ඉගෙන ගත්තා අපාය තිරසන් ලෝක යන තැන අභිනිවේශය ළඟදී මළු. ඒ වගේම අපි ඉගෙන ගත්ත සංස්කාර නිත්‍යයි කියලා පරාමාස කාය ගන්ත වෙනකොට අර හත් වෙනි රෞමෙදි මළොත් ඒ තමන් ප්‍රේත ලෝකෙට යන්න පුළුවන් ඒ කියන එක නේද? එතකොට දැන් කොහොමද අපි මේකේ භාවනා කරන්නේ? භාවනාවට මම කියන්නම් කෙටිම භාවනාව. දැන් මුලින්ම මෙතනින් මේ කබලින්කාර ආහාරයේ තියෙන තැනින් ඔයගොල්ලෝ තියන්න කන කරාබුවක්, බෙන්ස් කාර් එකක්, මනවඩනා රූපයක් කැමති දෙයක් තියන්න. තියලා හේතුව සහ ප්‍රත්‍ය වශයෙන් බලමු. සුබයි සුඛයි අත්තා කියන්නේ හේතුව නේද? බෙන්ස් කාර් එකේ නම් අර වාගේ සීට්ස් තියෙනවා ආදී වශයෙන් ගැනීම ඒක ප්‍රත්‍ය වෙනවා. පුද්ගලයෙක් නම් අතන උසයි මෙතන පාත. දැන් ඉතින් එතනින් අපි ඔන්න ප්ලෑන් එකක් ගැහුවා. අත්තවාද උපාදානට ගියන්න මුසාවාදයක් කළා නේද? දැන් බලන්න ඕගලන්ට පේනවා වමේ ඉඳන් දකුණට යනකොට අත්තා කියලා ගන්නවා කියන්නේ සම්මා දිට්ඨිය නැති වෙනවා. දකුණේ ඉඳන් වමට සීලිය නැහැ මුසාව. අභිනීවිසී ළඟදී මළොත් සම්මා දිට්ඨියක් නැහැ සීලියක් නැහැ කොයිද ගිහිල්ල ඉපදෙන්නේ? අපායේ තිරිසන් ලෝක. දැන් ඉතින් කල්පනා කරනවා මේ කනගාර ආභූකට බෙන්ස් කාර් එකක් වගේ එකට මට අපායේ තිරිසන් ලෝක යන්න වටිනවා. ඊට වඩා හොඳ නැද්ද මේ මුසාවාද පරුසාවාච පිසුනාවාච සම්ප්‍රප්ලාප වලට තියෙන ඇල්ම මං පහ කරලා. දැන් බලන්න ওই සම්ප්‍රප්ලාපයේ කියන එක දැන් මං ඕස්ට්‍රේලියාව වැඩ කරනකොට මම වැඩ කරේ ඔය යුරෝපියන්ස්ලාත් එක්ක සුදු අයත් එක්ක මම වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා ඔය සිකුරාදාට මෝර්නින් ටී කියලා ඔය චීස් බිස්කට්ස් වගේ දේවල් එහෙම ගෙනල්ලා ඒ සෙක්ෂන් එකේ ඉන්න ඔක්කොම කට්ටිය ගිහිලා තේ බොනවා බිස්කට් කනවා ආදී දේවල් කරනවා. ඉතින් අපේ ඔෆිස් එකේ තිබිච්ච රූල් එකක් තමයි ඒ වෙලාවට වැඩ ගැන කතා කරන්න තහනම්. ඕන සම්ප්‍රප්ලාපයක් කියන්න පුළුවන්. ඉතින් මමත් ඔතෙන්ට ගියා චීස් බිස්කට්ස් උත් කෑවා. හැබැයි මම සම්ප්‍රප්ලාප දෙඩේ වෙන්නේ නැහැ. කාලයක් යනකොට ඒගොල්ලෝ මාව ආගේ යන්න ගත්තා. ඔයා බොහොම හොඳයි, අපි වාගේ මේ සම්ප්‍රප්ලාප දොලවන්නේ නැහැ. වාගේ රස්සාවත් හොඳට කරනවා කියලා. ඉතින් මම මේ කියන්නේ ඒ වගේ රටවලත් මේවා කරන්න පුළුවන්. ඔය සම්ප්‍රප්ලාප දොලවන්නේ නැත්තම්. ඉතින් මේ ඔයගලන්ට ඒ කාලයත් ඉතුරුණි වැඩ ටික කරගන්න නේ. එතකොට මේ ඩොඩෝනවා කියන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ, අර දීලා තියෙන වැඩේ කරනවා කියන එක නෙමෙයි. ඉතින් මේක ලංකාව බෞද්ධ රටක්. ඔයගලන්ට පහසුවෙන්ම ඕක කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි පරුසාවාචය. ඔයගොල්ලෝ කාට හරි වැන්නොත් ඒ මනුස්සයාත් බයින්. දෙන්නගෙම සිතත් නරක් වෙනවා නේ. අපායෙත් යන්න පුළුවන්. ඊට වඩා හොඳ නැද්ද පරුසාවාචයට ඇල්ම පහ කරන්නේ? මුසාවාදේ. මේ එක්කෙනෙක් මාත් එක්ක කියනවා මේ ලංකාවේ එක්කෙනෙක්, අනේ මම ලංකාවේ හිටියට මට නම් බොරු කියන්න සිද්ධ වෙලා තියෙනවලු. මොකද පිටරට ගම්පැනි එකකට වැඩ කරන්නේ. ඉතින් ඒ ගම්පැනි එකෙන් කියනවලු බොරු කියන්නේ කියලා. ඉතින් ඒ බොරු කියලා අපිට අපාය යන්න වටිනවා. දැන් බලන්න ඕගොල්ලන්ට රුපියල් 50000 පඩි හම්බුනායි කියලා. ඔයගොල්ලෝ වත් පාසල් 50000 ගෙනලා කනවා. නෑ නේද? ඔයගලන්ගේ සල්ලි කොහටද යන්නේ? ඔය යන්නේ මේ කාර් එකට පෙට්‍රල් ගහන්න. ගෙදර අටවන්න නේද? ඉතින් ඔය බස් එකේ ගියත් කමක් නැහැ. රුපියල් 25000ක් පඩි වුණත් කමක් නැහැ නේ. භාගයක් පඩි හම්බුණත් කමක් නැහැ. අපාය යන්නේ නැහැ නේ. ඒකට අර බොරු කියන්නේ නැති රස්සාවක් හරි හොයා ගන්නයි තියෙන්නේ. අපාය යන්න වටින්නේ නැහැ. ඒ වගේම තමයි මේ පිසුනා වාචය නේද? ඒතර මේවට තියෙන ඇල්ම අපි අයින් කරනවා. ඉතින් ඕගලන්ට මේක එච්චරම ලොකු දෙයක් හැටියට තේරෙන්නේ නැහැ නේද? අපිටත් ඕක එච්චරක් තේරුන්නේ නැහැ. අපි මුලින්වත් ගහමු. ඒ කියන්නේ මොකද්ද පොඩ්ඩක් සම්ප්‍රප්ලාපයක් කිව්වට මක් වෙනවද කියන එක හැංගීම තියෙනවා. මම ඕකේ අනිත් පැත්ත පෙන්නන්නම්. ඔය අපි කැන්බරාවල ඕස්ට්‍රේලියාවේ මේ මුල කාලේ වැඩසටහනක් කරනකොට එක ආච්චි කෙනෙක් ඇවිල්ලා හිටියා. අවුරුදු 70ක් විතර වයස ආච්චි කෙනෙක්. හැමෝටම ඉස්සෙල්ලා මගපල් ලැබුවේ ඒ ආච්චි. ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා කොහොමද ඒක වුණේ කියලා. රහතන් වහන්සේ කිව්වා දරුවා ඒ ආච්චි සයිලන්ට් නේද කියලා. ආච්චි දොඩවන්නේ නැහැ. දැන් තේ ටික බොන්න ගියා. තේ ටික බීලා ආවා. මේ පැත්තකට වුණා අනිත්‍යය වගේ කියෝ කියෝ ඉන්නේ නැහැ. රහතන් වහන්සේ කියනවා වයසට යනකොට මිනිස්සෙක් දොලවන්නේ නැත්තම් එයාට බොහොම ඉක්මනින් මගපල් ලබන්න පුළුවන් කියලා. මොකද අර වචී සංකාර නිරෝධ වුණා. ဒုတိය ධ්‍යාන සමාපත්තියට එනවා. චිත්ත සමාධිය කියන එක තමන්ගේ පවතිනවා. එතකොට ඒ චිත්ත සමාධියට මේ තථාගත ධර්මයේ හොඳට අල්ලනවා. එතකොට දැන් ওই වයසට ගියාම මිනිස්සු කල්පනා කරන්නේ මේ මම තමයි දන්නේ, මගෙන් තමයි අහන්න ඕනේ, කැවුම් හදන්නේ මෙහෙමයි, කෝකිස් හදන්නේ මෙහෙමයි නේද? වයසට ගියාම කල්පනා කරන්න ওই කැවුම් කෝකිස් ඕන කෙනෙක් හදාගත්තා තමන්ට තියෙන මේ නිර්වාණයට යන වැඩේ කරගන්න නේද? එතකොට මේක තමයි කෙටිම භාවනාව. එතකොට අපි දීර්ඝ භාවනාවට මේ මහා කච්චාන හාමුදුරුවෝ පැහැදිලි කරපු විදිහට ඔය පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එකට බලාගෙන යන්න. එච්චර මතක නැත්නම් මධ්‍යම ප්‍රමාණයට කරන්න පුළුවන් භාවනාවක් පෙන්වන්න පුළුවන්. බලන්න මේ කබලින්කාර ආහාර පාරේ තථාගතයන් වහන්සේ කොච්චර දේවල් ලයින් කරාද. මේ සුබයි කියන්නේ මුසාවක් නේද? ඒ කියන්නේ මලමුත්‍රා ගොඩකට අපි කියනවා ලස්සනයි කියලා. හරියට බලු පෙට්ටක් ලස්සනයි කියනවා වගේ නේද? සුබයි කියන මුසාව. ඒකට සිත මැඩගෙන තියෙන එක. කාමච්ඡන්දය, කාම උපාදාන, රාගය, ඒ වගේ නන්දිය මැරලා ඉපදෙන්නත් තියෙන කැමැත්ත. අන්න තථාගතයන් වහන්සේ පහ කළා. මමත් පහ කරනවා කියලා පහ කරන්න. බලන්න ස්පර්ශ ආහාර පාරේ. අන්න මේක මේ සුඛයි කියන්නේ තුන්වෙනි බොරුව නේද? ඇයි සුබයි කියන්නේ බොරුවක්. එතකොට නිත්‍යයි කියන්නේ බොරුවක්. සුබේට නිත්‍යෙක් කවගල තමයි සුඛයි කියන්නේ නේද? එතකොට ඒකට තියෙන තණ්හාව, පරිග්‍රහය, අනුසය, ඒ වගේම මේ අනාගත භවයේ දැඩිව ගන්න සීලබ්බත උපාදාන. අන්න තථාගතයන් වහන්සේ පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරා. ඊළඟට මනෝ සංචේතන ආහාර පාරේ. පේනවද මේ අත්තා කියන්නේ හතරෙනි බොරුව නේද? ඇයි ඒ සුභයි කියන්නේ බොරුව. නිත්‍යයි කියන්නේ තව බොරුව. සුභේ නිත්‍යක අවල්ලා සුඛයි කියලා. ඒ සුඛේනි අත්තා කියලා ගත්තේ. එතකොට අත්තා කියලා අරගෙන ඒකෙන් දිට්ඨිය තියෙනවා. දැන් දිට්ඨි උපාදාන. අන්න තථාගතයන් වහන්සේ පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරා. විඥාන ආහාර පාරේ ගොඩක් අයින් කළා තියෙනවා නේද? මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාද. තථාගතයන් වහන්සේ පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරා. ඉතින් ඕවා නැවතුවට හතරක් හරියන්නේ නැහැ. ඒකට තියෙන ඇල්මත් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔන්න හිතන්නකෝ, තමන් මුසාවාද පරිසාවාච කරන්නේ නැහැ කියලා හොඳට දත් මිටි කාගෙන තමන් නවත්තගෙන ඉන්නවා. ඉතින් දැන් ඕගොල්ලන්ගේ ඉදෙට්ට ඇවිල්ලා දෙන්නේ දොඩවනවා. එතකොට දැන් තමන් හොඳට දන්නවා. අපි තුන් කිරිටු පියහද නැටි කියලා නේද? ඉතින් අර දෙන්න කීන විදිය හරි නැහැ. දැන් තමන් දන්නවා. දැන් කට පොපු වෙනවා නේද? ඔක හදන්නේ මෙහෙමයි කියලා කියන්නේ. අර ඒ කියන්නේ නවත්තුපු එකට තියෙන ඇල්මත් අපේ අයින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලන නේද? තමන්ට අතිදෙන මේ කීන එකට කට දාලා කියන්න ඕනේ කියලා. නවත්තල විතරක් හරියන්නේ නැහැ. අබිනිවේෂය නැති වෙන්න ඕනේ. ආපහු පටන් ගන්න නැති වෙන්න, ඇල්ම නැති වෙන්න ඕනේ. ප්ලෑන් ගහන්නේ නැති වෙන්න ඕනේ. අත්වාද උපාදානෙ නැති වෙන්න. එතකොට බුදුහාමුදුරුවෝ මේව පහ කළා, මමත් පහ කරනවා කියලා පහ කරන්න. එතකොට අර කෙටිම් භාවනාවෙන් පටන් ගන්න, මධ්‍යම ප්‍රමාණයට භාවනාව කරලා වෙලාව තියෙනවා දීර්ඝ භාවනාවක් කරන්න පුළුවන්. අද අපි එහෙමනම් මේක සාකච්ඡා කරගෙන ඊට පස්සේ අපි භාවනා